දැන්ට කතා කරපු ටිකේ ගැටලු තියෙනම් කාට හරි මන්ට අහන්න. ගැටලු ඇති අපි ඊළඟ ටිකත් කතා කරලා අභ්‍යාසෙට ගිහිල්ලාම ඉතින් ටික කතා කරගෙන යමු නේද? හරි, ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? සූත්‍රය විනය විසුද්ධිය. ඊළඟට අපිට කතා කරන්න තියෙන සූත්‍රය 16 පිටුවේ නේද? පුබ්බෝච චකාරයෙන් කියන්නේ පූර්ව ස්වරයද දීර්ඝ වේ කියන එකයි අර්ථය. පූර්ව ස්වරයේද දීර්ඝ වේ. වා, ඒකේ පරස්වර දීර්ඝය. පූර්වස්වර ලෝපය වුණාම පරස්වරය දීර්ඝ වෙනවා කියන එකයි අත් කලින් කතා කළේ. මතකද? පූර්වස්වරය සරාසරයේ ලෝපං සූත්‍රයෙන් ලොප්ුණාම පරස්වරය දීර්ඝ වෙන විදිය අපි කතා කළා. ඊපස්සේ පුබ්බෝච දීඝං කියන එකයි ඊළඟ කියන අර්ථය. පුබ්බෝච කියලා ඒ සූත්‍රයෙන් කොටසක් විතරයි අරන් තියෙන්නේ. එතකොට පූර්වස්වරයේද දීර්ඝ වේ. එතනදී කියන්නේ තව කාරණාවක් කියනවා. පරස්වරය ලොප්ුණ කල්හි, කියන්නේ අසමාන, එහෙම නැත්නම් අසවර්ණ පරස්වරය ලොප්ුණාම පූර්වස්වරය ඇතැම් තැනක දීර්ඝ වෙනවා. අපිට මතක තියාගන්න තියෙන්නේ මේකෙදිත් වාපරෝ අසරූපා සූත්‍රයෙන් පරස්වරය ලොප්ුණාම තමයි පූර්වස්වරය දීර්ඝ වෙන්නේ ඇතැම් තැනක. හැමතැනම නෙවෙයි. මේ හැමතැනම දීර්ඝ වෙනවා නම් වාපරෝ අසරූපා සූත්‍රයක් යෙදෙන්නෙම නෑනේ. හැමතැනම දීර්ඝ වෙන්නේ නෑ. ඇතැම් තැනක වාපරෝ අසරූපා සූත්‍රයෙන් පරස්වරය ලොප්ුණාම පූර්වස්වරය දීර්ඝ වෙනවා. උදාහරණයක් අපි ගමු නේද? පරස්වරය ඉතින් ලොප් වෙන්න අසවර්ණ වෙන්න ඕනනේ. නැත්තම් පරස්වරය ලොප් වෙන්නේ නෑ. වාපරෝ අසරූපානි සූත්‍රය ඒ වෙන්නේ තියෙන වාපරෝ සූත්‍රයෙන් ලොප් වෙලානේ පූර්වස්වරය දීර්ඝ වෙන්නේ. ඒක පියවර ටික ලියාගත්තම එතකොට මතක් වෙයි. ඉස්සෙල්ලා වාපරෝ අසරූපා සූත්‍රයෙන් පරස්වරය ලොප් වෙන්න ඕන. ලොප්ු නාම තමයි ඊළඟට මේ කාර්ය වෙන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ මේ කතාව. පැහැදිලිනේ? අපි මං කියවනේ නේද කීපයක් කට්ටියට ලියන්න දෙනවා කියලා. මම අද කවුද පටන් ගත්තේ? නම් මේකේ පළවෙනි එකම මේකෙන්ම පටන් අරගෙන කරගෙන යනවා. මං උදව් කරන්නම්. පටන් ගමුද? දේවාති කියන පදේ හදන්න යනවා. දේවාති නෑ ඉස්සෙල්ලා දේවාති කියනවා කියන්නේ. හරි, ඉස්සරහින් ලියනවා. ඉස්සරහින් ලියන්නේ ජින වචන යුත්තන් කෙටියෙන් ලිව්වොත් ඇති රිපෝට් කීපයක් ඇති. ඊළඟට මේක කියවන්න ගන්න තිබ්බොත් ඇති. අපි ටිකක් ඉක්මනට ලියමු. අකුරු ටිකක් හිමි වුණාට කමන්නේ නේ. හරි, නෑ නෑ, හරි, දේව ඉති. හරි, ඊළඟට මොකද්ද වෙන්න ඕන? වාපරෝ අසරූපා සූත්‍රයෙන් පරස්වරය. ඔක ඉස්සෙල්ලා තව වෙන් කරගන්න ඕනේ. වෙන්කලේ නැතත් කමක් නැහැ. එතනදී වෙන් කිරීමක් අවශ්‍ය නැහැ. නමුත් දැන් ඊළඟ සූත්‍රෙන් දැන් දීර්ඝය කරන්න ඕන නිසා මෙතනදී වෙන් කරගන්න වෙනවා. ඒකට සූත්‍රය මොකද්ද? නෑ නෑ, ඔය වෙන් කරන්න. පුබ්බ මදෝටිත මස්සරං සරේන වියෝජයි. ඇති 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 පුබ්බ කියලා ලියගත්ත නම් හරි. තමන් ඉතින් ඊළඟට ඔය කියලා මිතින් ඉතන කමා දෙකක් දාලා අයන්න විතරක් ලියන යන් ලොක් කරා නම් ඇති. උඩ ටික එහෙම ඉන්නවනේ. ඉතින් කමා දෙකක් දාලා එකතු කිරීම යන්න ලොක් කරන්න. ඉති කියලා ලියලා යන්න නෑ යන්නත් ලියලා කපලා පෙන්නන්න. යන්න කපලා පෙන්නන්න. එතකොට සූත්‍රය ඔකට වාපරු අසරූප හරි ටිකක් ලියන්න. වාපරු ඇති වාපරු කියලා ලියවන මේටි. හා ඊළඟට මොකද වෙන්නේ?
දීර්ඝ
ඒකත් ලියලා තියෙනවා.
නිකම්ම
මෙතන ඔව් මෙතන එකතු කිරීම ලකුණක් අපි දාන්නේ නැහැ සාමාන්‍ය ඉරි කැලක් ගන්න. හල්වා යන්නත් ලියන්න අයන්නත් ලියන්න ඕන බව ඉරි කැලන අයන්න ලියලා ඊට පස්සේ තමයි දීර්ඝ වෙන බව උතනින් ඊතලයන් ගහලා පේනවා. ආ
පල්ලයන්
නෑ නෑ හරහට ඉතින් හපේ ටික දෙවිද යටි මුත්‍රාක් ගහලා තියන්න තියලා ආ දෙකට යටි මුත්‍රාක් ගහලා ඊට පස්සේ අභව ඊළඟ පිට තව සූත්‍රයක් තියෙනවා නයි පරං යුක්ති. ඒකට තල්වා යන්න දීලා
නැහැ
ඒක මන් දී පාට වෙලා රිනින් තොටුන්නේ පියවර ටික එන්න ඕනේ. ඊට පස්සේ තමයි පදේ හැදෙන්නේ. අන්තිමට ඉතින් දේවාති කියලා ලියා ගන්න ඕනේ ඒක. පැහැදිලිද? ඕක දැන් ඔය දීර්ඝය නොවි තිබ්බනම් එහෙම දේවති කියලා නෙහිටින්නේ. ඒකයි සමහර තැනක ඉතින් බුද්ධ දේශනාවේ එහෙම නැහැ. දේවාති කියලා තියෙනවා. ඒ නිසා තමයි මෙහෙම සූත්‍රයකුත් දීලා තියෙන්නේ. මෙහෙමත් වෙනවා. පැහැදිලි නේද? දැන් ඕකේ පූර්වස්වරයේ විතරක් ලොප් වෙලා හැම පදයක් හැදුණා නම් හොනා දේවිති කියලා පදයක් හැදෙන්නේ නේ. දේවිති එහෙම පද හැබැයි බුද්ධ දේශනාවේ නැහැ. ඊට පස්සේ ඕනනම් පූර්වස්වරය ලොප් වෙලා පරස්වරය දීර්ඝයක් වෙලා දේවීති කියලා පදයකට හැදෙන්න පුළුවන්. හැබැයි එහෙම පදයකට බුද්ධ දේශනාවේ නැහැ. ওই පද දෙක සංදි වෙන තැන්වල. ඒ නිසා දැන් වෙන විදිය මෙහෙම විදියක් වෙනවා. ඒ නිසා තමයි මේක පින්නලා තියෙන්නේ. දැන් නම් අරක හදන්නම වෙයි වගේද? අර පොත නේද? හරි. එවනම් ඒක ඊට ඔය මේ ක්‍රමයට අනුව හැදෙන පද කීපයක් ඉතරහට පෙන්ලා තියෙනවා නේ. විජ්ජු ඉව. එතකොට ඉව කියන එකේ යන්න ලොප් වෙලා විජ්ජු කියන තැන ජු කාරයේ තියෙන උකාරය දීර්ඝ වෙලා විජ්ජුව කියලා පදයක් හැදෙනවා. විජ්ජු ඉව එතකොට කියන්න අයින් වෙනවා. ජුකාරය දීර්ඝ වෙනවා. විජ්ජුව එතකොට ඊළඟ එකත් එහෙමයි. වි අතිනාමෙන්ති අතිනාමෙන්ති කියන තැන තියෙන අයන්න ලොප් වෙනවා. විකාරයේ තියෙන ඉකාරය දීර්ඝ වෙනවා. එතකොට වීති නාමෙන්ති. තව වෙයි ගැටලු තියෙනවා. දැන් මේක ඉක්මනට ලියා ගන්න ඕන. ලියා ගන්නවා නේද? වැඩි වෙලා ගන්න නැතු. මේ හැදෙන පද ටික බලා ගන්න ඒ වගේ ගැටලු තියෙද කියලා. සාදු ඉති. එතන දැන් මේ හැම තැනකම බලන්නකෝ මේ වෙනස් ස්වරයක්. එහෙම නැත්නම් අසමාන ස්වරයක් තමයි පිටිපස්සෙන් තියෙන්නේ. අස වර්ණයක්. ඒක තමයි විශේෂත්වයක මතක තියාගන්න. සාදු ඉති. මුලින් උයන්නක් ඊළඟට යන්නක්. යන්න ලොප් වෙලා උකාරය දීර්ඝ වෙලා. කින්සු ඉද විත්තං. එතනත් එහෙමයි. ඉද කියන තැන ඉකාරය ලොප් වෙලා කින්සු කියන තැන සුකාරයේ තියෙන උකාරය දීර්ඝ වෙනවා. කින්සුද විත්තං. විත්ත කියලා කියන්නේ සම්පතට කියන නමක් නේ. සම්පත්තිය. කිංසු ඉද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂේකුට ශ්‍රේෂ්ඨ වූ සම්පත ඉද මේ ලෝකයෙහි කිංසු කුමක්ද? එහෙමනේ අර්ථය නේද? හරි. අනිත් ඒ වගේ ගැටලුවක් තියෙද? අපහැදිලිද මේ ඉතිරි පද ටික හැදුණු විදිහ? නෑ නේද? ඒවයකින් කියන්න ඕන නෑ. ඔක්කොම ඉතින් මේ ක්‍රමයට. මේ පියවර ටික මේ විදිහට ගියපම හරි. එක එක පියවරෙන් කෙරෙන කාර්ය හොඳට ඔළුවේ තියාගන්න ඉච්චරයි. නේද? පියවරෙන් පූර්වස්වරය වෙන් කරනවා. ඊළඟ පියවරෙන් පරස්වරය ලොප් කරනවා. ඊළඟ පියවරෙන් පූර්වස්වරය දීර්ඝ කරනවා. ඊළඟ පියවරෙන් අර ව්‍යංජනය ස්වරේ ටික එකතු කරලා පෙන්නනවා. හරි. ඊළඟ එක කවුද අපි හදන්නේ? ඊළඟ ඊට කලින් අපි වෙන දේ මොකක්ද කියලා බලගමුකො නේද? මොකක්ද ඊළඟ සූත්‍රයේ නම? සිංහලින් එක්කෙනෙක් කියවමු බලන්න. කවුද? විනය විසුද්ධිය. හරියෙන් කියන්නේ මම නෙවෙයි. ඔක ඇත්තටම පද වෙන් කරපුවාම වං ඕ ඌ අන්තානං කියන එක තමයි වමෝදු දන්තානං කියන්නේ. වං ඕ ඌ අන්තානං. එතකොට ඕ ඌ අන්තානං ඕ ඌ කියන අකුරු දෙකෙන් ස්වර දෙකෙන් අවසන් වෙන පදයන්ගේ ඒ ඕකාර සහ උකාරයන් හට වං වකාරයක් වේ කියන එක තමයි සූත්‍රයේ තේරුම. වං ඕ ඌ අන්තානං කියන එක තමයි වමෝදු දන්තානං කියන්නේ. හරි, පැහැදිලි. එතකොට මේ සූත්‍රයේම අපිට ඒකේ කෙටි අර්ථය තේරෙනවා. පොඩ්ඩක් ඒක වෙන් කරගන්න දැනගන්න ඕනේ. දැන් බොහොම කෙටි කරලා සමහරවිට ඒ පද ගානකින් කියන එකක් තමයි බොහොම කෙටියෙන් සූත්‍රයකින් කියන්නේ. එතකොට ඕකාර සහ උකාරයන්ට හල් වකාරයක් වෙන සූත්‍රයක් තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ ඇයි ওই තැන්වල මේ ඕ ඌ ඒවට මේ වකාරයක්ම වෙන්න ඕන? විනාකුරක් ඉන්නද බුදු දේශනාවේ තියෙන්නේ ওই විදියට. ඒකටත් මේවට හේතු තියෙනවා. හේතු මොකද්ද? ඒ බොහෝ විට මේ ආදේශාදී වෙන්නේ ඒ ස්වර නිපද වෙන ස්ථානයට ආසන්නයෙන් නිපද වෙන ව්‍යංජනයකින්. කොහොමද මොකද්ද ඒ කිව්වේ? දැන් තීරණේ ඨාන කරන ප්‍රයෝග කියලා අපි ඒවා ටිකක් කතා කළා මුලින්. මේ අකුරු උපදින ස්ථාන ටිකක් තියෙනවානේ. මොනවද?
කණ්ඩ
කණ්ඨ තාලු මුද්ද දන්ත ඔට්ට ප්‍රධාන වශයෙන් ඊට අමතරව කණ්ඨය තාලුය මුද්දය දන්තය ඔෂ්ඨය සිංහලෙන් නම් ඔෂ්ඨය කියලා කියනවා පාලියෙන් ඔට්ටය කියලා කියනවා. ඒකට ඔන්න ওই විදිහට වෙන් කළාම වකාරය ඉන්නේ මොකේදද? වෝ දන්තෝට්ටයෝ කියලා කියන්නේ. එතකොට මේ දන්ත ඔට්ට කියන දෙකෙන් තමයි හල් වකාරය හැදෙන්නේ. දැන් ව ව කියද්දි තේරෙනවා තොල්වල දත් ගෑවෙනවා. ඒ දෙකේම උපකාරයක් තියෙනවා ව කියන වයන්න කියද්දි ව ව ව. ඒ නිසා දැන් එහෙම සම්බන්ධයක් තියෙනවා. එතකොට උකාරය උපවග්ග ඔට්ඨජා කියලා කියන්නේ උකාරයත් ඔෂ්ඨජයි නේද? එතකොට ඕකාරය ඕ ඕකාරය කියදි කොහොමද කියවෙන්නේ? ඕ ඕ කන්ටෝ ඕ කන්ටෝ ත්‍යෝ කියලායි පාලියෙන් කියන්නේ. ඕකාරේ කන්ට ඕස්ත්‍රජයි කන්ට ඕට්ටජයි. එතකොට උගුර සහ තොල් සම්බන්ධය තියෙනවා. කොහොම හෝ මෙතනින් කියන මට කියන්න ඕන අතුගුණේ මේ අකුරු තුනම ඕෂ්ඨජ සම්බන්ධයක් තියෙනවා. උ ඕ සහ හල් වකාරයට. අන්න ඒ හේතුව නිසා තමයි මෙතනදී හල් වකාරයේ ඒ ඔය තියෙන සමානත්වය නිසා තමයි බොහෝ විට ඒ ආදේශාදී වෙන්නේ. ඉතින් ඒ වගේ සමානතා තියෙනවා අනිත් කියපු ගොඩක් තැන් වල. අපි ඒවා පස්සේ කතා කරමු. කොහොම හෝ මෙන්න මේ විදිහේ යෙදීමක් වෙනවා. ඒ තැන් වල ආදේශයක් වෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ සන්ධි ආදී වෙන්නේ උච්චාරණේ පහසුවටනේ. නේද? උච්චාරණේ පහසුවෙන් උච්චාරණය කරන්න තමයි මේ විදිහට සන්ධි ආදී වෙන්නේ. ඒ නිසා ඒකත් සාමාන්‍යයෙන් මතක තියාගන්න. හරි, මෙහෙම සම්බන්ධිකුත් තියෙනවා කියලා. එතකොට මේකෙදී ඊට අමතරව තව ගොඩාක් විස්තරතරම රූප සිද්ධිය ආදී මේ පොතේ කියනවා. මෙතන මේ ඕකාරය වෙනුවට හල් වකාරය ඉන තැන් කීපයක් නිශ්චිතව කියනවා. මහප්‍රාණ නෙවෙයි අල්පප්‍රාණ කයන්නට, ඒ වගේම මහප්‍රාණ කයන්නට, ඒ වගේම යකාරයකට යකාරයක්, ඒ වගේම තකාරයක් එක්ක එකතු වෙලා තියෙන ඕකාරයකට තමයි මේ ඕකාරයට හල්වකාරය වෙන තැන්වලදී වෙන්නේ. අන්න එහෙම නිශ්චිත තැන් ටිකක් තියෙනවා. මේ තැන්වලදී දෙන ඕක හැම අකුරක් එක්කම තියෙන ඕකාරයට හල්වකාරයක් ඉදෙන්නේ නැහැ. අන්න එහෙම නිශ්චිත අවස්ථා ටිකක් වෙන් කරලා අපි ඒක දැනට ඉච්චර වැදගත් නැහැ. මතක තියාගන්න. අල්ප ප්‍රාණ කයන්න මහ ප්‍රාණ කයන්න, ඒ කියන්නේ කෙටිය මතක තියාගන්න තියෙන්නේ. දැන් කෙලවරේ නී ඕකාරය තියෙන්න ඕන. අපි එක වචනයක් හදලා ගමුකෝ. එතකොට මේක පැහැදිලි වෙනවා. ලේසි එකක් අපි ඉස්සරලා ගමු. අත කෝ අස්ස. අත කෝ අස්ස. මේ තමයි එකතු වෙන පද දෙක. මෙතන කොහොම කියලා තියෙනවා, මෙතන අස්ස. එතකොට පූර්වස්වරය විදියට ඕකාරයක් හෝ උකාරයක් තියෙන්න ඕන මේ සූත්‍රයේ ඉදෙන්න. මේ දෙකෙන් එකක්. එතකොට මේ දෙකෙන් එකක් තියෙනවා පූර්වස්වරයේ විදියට නේ. පැහැදිලිද? ඒ අවස්ථාවක වෙන්නේ මෙන්න මේ අපි යෝග වෙන් කරගන්නවා අපු යතනම දිය මාර විදියට. කවුද ලියන්නේ? සුගතවන් සර් අමා දීරානන්ද ස්ම ටිකක් ඉක්මනට. ඔක්කොම මකන්න ඕනේ නැහැ. මේ පැත්ත විතරක් මකන්න. සූත්‍ර ටික තියන්න එහෙම සූත්‍ර තමයි ඔක්කොම තියලා තේරුම්න්නේ හා ඒක මොකක්ද අතක්වස්ස කියලා ඉස්සෙල්ලා මේක ලියා ගන්න අතක්වස්ස තමයි මම ලියන එක හොඳයි වගේ සන්ධි උන පද ඉස්සෙල්ලා කියන්නේ වැඩි විලා ගන්න තොපි මට දියු මහ ප්‍රාණ කයන්න බැඳලා ඊට පස්සේ ඉතුරු ටික දාන්නවා හරි සයින් ටික බැඳලා හරි ඊට පස්සේ වෙන් කරලා ලියනවා හරි අත කෝ අස්ස මේ ටික ඊට පස්සේ අපි පුබ්බ මදෝටිත සූත්‍රයෙන් අර විදියටම මේ ටික වෙන් කරනවා. මේ කැලල අපිට ඇත්තටම වැදගත් මේ කොටස නැතත් අපිට මේක හදාගෙන යන්න පුළුවන්. ඒ වුණාට අපි මේකත් එක්කම වෙන් කරනවා.
මම දෙවෙනියට දීලා තියෙන එක මොකක්ද කියන්නේ?
ඒකටත් මේක විශේෂ සූත්‍රයක් නැහැ. ඉතින් තාම අර හදන්න පටන් ගත්තේ නැහැ. ඒකටත් ඉතින් මේකම යද්දි තියාගන්න. පුබ්බ මදෝටිත සූත්‍රය. ඊට පස්සේ වමෝදු දන්තා සූත්‍රයෙන් තමයි මේ කටයුතු කරන්නේ. කමාය විදිහටම දාගන්න එපා. Get to it. Atakwas. පැහැදිලි නේද? වෙන විදිය පියවර ටික. අපි ඉස්සරහට අහු වෙනවා. ඒතකොට ඒ තැන් වල කියමුනේ. ඒ ටිකත් අපි පොඩ්ඩක් කිව්වා මුල් දවස්වල නම්. කොම්බු එහෙම යෙදෙන විදිය. අපි ඒ තැන් වල ඉස්සරහට තව ටිකක් කතා කරමු. මේක පැහැදිලිද? ඒතකොට උන විදිය. ඒකට මේකෙදි මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ විදියට ඕකාරයක් තිබුණම ඒකට හල් වයන්න වෙන්නේ වෙන අවස්ථා ටිකක් ගැන කියනවා. කොහොමද? එක්කෝ මෙතන මේ මුල් මේ ඕකාරය අල්ප ප්‍රාණ කකාරයක් එක්ක බැඳිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ කෝ කියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කෙලවර මෙන්න මෙහෙම තියෙන්න ඕන. එහෙම නැත්නම් යෝ මේ විදිහට තියෙන්න ඕන. එහෙම නැත්නම් තකාරයක් එක්ක තියෙන්න ඕන. ඊට අමතරව මේ තකාරයෙන්ම හැදුණු එකක් නේ අර ත ශබ්දයෙන් හැදෙන්නේ සෝ කියලා. ඒ එක්ක යෙදিলাත් එහෙම යෙදෙන අවස්ථා තියෙනවා. සෝ. ඔන්න ඒ ටික මුලින් තිබුණොත් තමයි ඕකාරය විදියට මෙන්න මේ ටික තිබුණොත් විතරමයි මුලින් අකුර මේ ටිකක් යෙදුණොත් විතරමයි හල් වකාරය වෙන්නේ. එහෙම නැතුව තව තියෙන පිළිගන්න කෝ කියලා හිමත් ඉතින් මෙහෙම තියෙන්න පුළුවන්. ඔහොමම ඉතින් ගොඩක් ඒවා තියෙන්න පුළුවන්. එහෙම යෙදিলা මේ සංදිය යෙදෙන්නේ නැහැ කියනවා. යෙදෙන්නේ මේ අවස්ථාවවලදී විතරයි.
දුකාරයෙන් කොසන කෝ
වේ ඒක ගැන කියලා නැහැ විශේෂයක්. ඒකෙත් තියෙන්න පුළුවන් එක ඉතින් විශේෂයක් කියලා නැහැ. ඒකේ ඊට වඩා ටිකක් පරාසයක ඇති එකයි. පරාසී වෙන්නේ.
පොජොනෙන්ත
නෑ ඉව නෑ ඒ දෙන්නේ නෑ කියලා කිව්වේ ඉතින්
සෝ වරන්නත් ලාලා දින්නේ
ඒක ගැන විශේෂයෙන් කියලා නෑ මොකද ඒක මේ ත කාරේම ගත්තු එකක් නිසා ත කාරේම හැදුණු ශබ්දයන් නිසෝ කියලා කියන්නේ ත ශබ්දේම ප්‍රථම ඒක වචනිනේ
සෝ අතක් පස්සෙන් වචනේ ආයෙන්නේ විදිහට කියන්නේ
කෝ කියන්නේ නිපාතයක්. කෝ කියලා නිපාතයක් තියෙනවා. එහෙම තමයි පදේ වෙන් වෙන්නේ එතකොට. අතක් වස්ස කියන්නේ සංදිපදයක්. අත කෝ අස්ස ඉක්බිති ඔහුට කියන අර්ථය.
එතකොට ඒක දැනින් දැනගෙන
ඉන්නවා. නැත්නම් නදන කරන්න බෑ. මේ ටිකේ පදෙතරම මේ ටික වෙන වෙනම දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් මේ තැන් ගොඩක් ඒවා අට කතා වල එහෙම වෙන් කරලා පෙන්නනවා සම්දිපද යාවත ක්වස්ස යාවත කෝ අස්ස යාවත ක්වස්ස ගැටලු ගන්න. ඔව් ඔව් තයන්නේ. කයනු දෙකක් ආවේ මොකද කියලා නේද? හරි. ඊළඟ එකට යමු එහෙමනම් නේද? ඉතුරු ටිකත් ඉක්මනට කතා කරමු.
අර ඇදුනේ ඇයි කියලා.
කොතනද?
පූර්වස්වරේ පරස්වරේ ඇදිලා දිනානේ. සෝ සක්කාතෝ
ගේනයි සෝවා. ඔව්. එතන පොඩි සටහනක් දාගන්න. ආදී පරස්වරයට දීර්ඝ වේ කියලා ඊට යටින් දීලා තියනා නේද? ඒ වෙනම සූත්‍රයක් තියෙනවා. පස්සේ අහුවෙනවා අපිට. ඒ සූත්‍රයයි දෙකම යෙදিলা තමයි මේකෙදි මේ පද දෙක හැදෙන්නේ. 23 වෙනි පිටුව කියලා ඒ දෙකට සංගල වරහණක් වගේ දාලා 23 නෑ නෑ දෙකයි.
ඒ
සෝ සක්කාතෝ සෝහං යාවහ. ඔව් ඔව් ඔව්. හරි. තන් තුනීම
මොකද කියන්නේ
23 පිටුව බලන්න කියලා දාගන්න මේ තැන කියලා නේ තියෙන්නේ පරස්වරයේ දීර්ඝ වෙනවා කියලා තියෙනවා. ඒ පරස්වරයේ දීර්ඝ වෙන විදිය ගැන අපි කතා කරනවා 23 වෙනි පිටුවේ. හරි වැඩි වෙන්නේ නේද? ඔව් ඒක අපි ඒ දෙක ඒ ටික අපි අතහැරලා ඊළඟ ටික කියාගෙන යමු. නැත්තම් පැටලෙනවා දැන්. සු ආගතං කියන එක කොහමද එතකොට හැදෙන්නේ? උකාරයට හල් වකාරයක් එනවා. ආගතං කියන කොටසත් එක්ක බැඳුනම ස්වාගතං කියලා පදේ හැදෙනවා. ස්වාගතං කියන එකේ තේරුම සු ආගතං. මොකද තේරුම? යහපත් පැමිණීමක් කියන එකයි උතන ප්‍රමර්ථය. සු ආගතං ස්වාගතං බන්ති. ඔබ වහන්සේගේ පැමිණීම යහපත් පැමිණීමක් කියන එකයි අර්ථය. ඊට පස්සේ සු අක්ඛාතු කියන එකේ තේරුම මනා කොට. ඔය සු කියන්නේ ඇත්තටම උපසර්ගයක්. අපි ඒව ගැන ඉස්සරහට විස්තර කතා කරනවා. එතකොට මේ උපසර්ගවල අර්ථ කිහිපයක් තියෙනවා. එක උපසර්ගයක අර්ථ කිහිපයක් තියෙනවා. එතකොට සුන්දරාර්ථය, ශෝභනාර්ථය එහෙම සු උපසර්ගයේ යෙදෙනවා. එතකොට මනා කොට කියනාලදි අක්ඛාතෝ කියලා කියන්නේ කියනාලදි කියන එකයි. එතකොට සු කියන කොටසේ අර්ථය, සු කියන උපසර්ගයේ අර්ථය මනා කොට කියනා ලද කියන එකයි අර්ථය. පැහැදිලිද?
සුන්දර කොට කියන
එක ගැලපෙන දැන් සුගන්ධ කියන තැන් වල සුන්දර අර්ථය. සුන්දර කොට කියනා ලදි කියන එක ඉංග්‍රීසි ගැලපෙන්නේ මේක ටිකක් නේද? හැමතැනට මේ අර්ථ හැම එකක්ම දාන්න යන්න එපා. ගැලපෙන අර්ථය ඊ තැන් වලට දාන්න ඕනේ. එතකොට ඊළඟ එක සෝ අහං කියන එක. අන්න එතන තමයි පොඩ්ඩක් ගැටලුව තියෙන්නේ.
සම්මත සක්කාතෝ කියන එකේ සක්කාතෝ වගේ
නෙවෙයි. ඒ වෙන විදිය තමයි මම කිව්වේ ඉස්සරහ සූත්‍රයකින් දීර්ඝ වෙන්නේ කියලා. දීර්ඝ වෙන්නේ 23 වෙනි පිටුවේ සූත්‍රයකින්. සෝ අහං කියන එක සු අක්ඛාතෝ කියන එක අක්ඛාතෝ කියලා තියෙනවා. ඊට පස්සේ මේ අකුරු වෙන් කරනවා. මම පියවර කීපයක් එකට කරලා නැත්තම් වෙලා යන නිසා උයන්නට හල් වකාරයක්. ඊට පස්සේ අක්ඛාතෝ කියන තැන තියෙන අයන්නට ආයන්න. එතකොට ආඛාතු වගේ වෙනවා. එතකොට මේ දෙක බැඳෙනවා. ස්වාඛාතු. හරි නේද? දැන් අපිටත් මුල් කාලේ මේ සූත්‍ර දාර බාලවතර හිම ගන්න කාලේ දැන් මේවා හදන්න ඕන පද තියෙන ඒවා. මුල් කාලේදී අපි මේ විදියට සූත්‍ර ඔක්කොම ලියලා හැදුවා. ඊට පස්සේ දැන් අන්තිම කාලෙ වෙද්දි ඉතින් වැඩ වැඩිනේ. ඒ වෙද්දි කරන්නේ මේ සූත්‍ර කීපයක් එක පෙළට ලියනවා. ලියලා ඒ ඔක්කොගේම කාර්ය මේ විදිහට ලියනවා. දැන් මෙතන සූත්‍ර තුනක වැඩ එකට කෙරිලා නේද? මෙතන මේ හල් වකාරයේ කිරීම, ඊට පස්සේ ආයන්න ආයන්න කිරීම සූත්‍ර දෙකක්. එතකොට මේක ආයන්නත් එක්ක බැඳීම. ඒ ටික ඔක්කොම එකකින් කරනවා. ආයස්මර ඒක උඩින් සමහර ක්ලියරනවා. ඒකත් සමහරට ඒකටම දාන්න පුළුවන්. දැනට ආයස්මර එහෙම කරන්න යන්න එපා. එහෙම වුණොත් පැටලෙන නිසා. පස්සේ ওই ටික හුරු වුණාම ඉතින් මෙහෙමයි උනේ කියන එක මතක තියාගත්තම ඇති. ඒ ටික එනවා. ඒ ටික එහෙම ඒ මුල් සූත්‍ර අටම ලියන්න ඕන නැත්නම් ඒ දිගටම අනිත් ඒවත් එක ලියනවා. අපිට දැනට මේක හදන්න අවශ්‍ය ටික විතරයි මෙතින්ද. ඒකද ඒ ටික පොතේ නැති නිසා. හරි. ඊළඟක සෝ අහං කියන පදේ අපහැදිලිද හැදුණු විදිය? අහං කියන එකේ අයන්න දීර්ඝ වෙලා මේ ඕකාරයට හල්වකාරයේ නැකට අමතරව අහං කියන තැන තියෙන අයන්න දීර්ඝ වෙලා. ඒ මම කියන එකේ අර්ථය සෝ අහං. ස්වාහං සුමේධස්ස ජිනස්ස සත්තුනෝ පරිනිබ්බුතස්සෝග දින්නස්ස තාදීනෝ තියෙන්නේ විමානවත්තුයි. සෝ අහං සුමේධස්ස ජිනස්ස සත්තුනෝ. සුමේධ කියන ශාස්ත්‍රූ සර්වඥයන් වහන්සේගේ කියලා කියන්නේ චෛත්‍යතර පූජා කිරීම ගැන කියවෙන තැන නේද? අනේක වන්න දිවි විමානවත් වේ. එතකොට යෝ අහං යෝහං කියලා යෝ අහං නෙවෙයි මේ යෝ අයන් නේද? ඔව්. එතකොට යවායන් කියලා පදේ හදනවා. කොහොමද කියවන්නේ ඒක? යවායන්. යවායන්. එතකොට යෝ අහං කියන එකත් යවාහං කියලා හැදෙනවා මතකයක් තියෙනවා. යවායන්. යවාහං. යෝ අහං කියන එක. එතකොට ඒකත් කලින් එක වගේමයි. වෙනසක් නැහැ හැදෙන විදිය. ඊට පස්සේ අනු ඒති. අන්න ඒ තැන් වලත් උකාරයට හල්වකාරයක් එන තැන. අනු ඒති. අනු කියලා කියන්නේ අණුව කියන අර්ථයෙන්. බොහෝ විට අණුව කියන අර්ථයක් තියෙනවා අනු උපසර්ගයේ. ඒති කියන්නේ එනවා කියන එකයි. අණුව එනවා. අනුපබ්බ ජීන්සු. අණුව පැවිදි වූහ. අනුගච්චින්සු. අනුව ගියහ. අන්න ඒ වගේ අර්ථයක් අනු උපසර්ගයේ තියෙන්නේ. අර්ථ මේ ටිකේ වෙන විශේෂයක් නැහැ. උකාරයට හල්වකාරයක් කියන එක විතරයි මතක තියාගන්න තියෙන්නේ. එතන දීර්ඝ හැම වෙන්නේ නැහැ. පරස්වර දීර්ඝ වෙන්නේ නැහැ. ඒ කාර්යයක් නේ තියෙන්නේ. මේකට වෙන අකුරු එහෙම ලියන්න එපා. නේද? ඒ කාර්යය එහෙම තින් දීර්ඝ වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට නතු ඒව නත්වේව කියලා පදේ හැදෙනවා. කොහොමද කියවන්නේ? ඔව් නත්වේ. එතකොට තුකාරය තු කියන්නේත් නිපාතයක් න කියන්නේත් නිපාතයක්. න ඒව කියන එකම තමයි ඕකේ අර්ථය. තු යන්නේ විශේෂාර්ථයක් නැහැ. එතකොට නතු ඒව ඇතැම් තැනකදී විශේෂාර්ථ ගැන ඊයේ දෙන තැන් කියනවා. එතකොට මෙතනදී න ඒව නැත්තේමය කියන එකයි අර්ථය. ඒව පදයෙන් අවධාරණයක්. න ඒව නොවීමය නැත්තේමය ඒ වගේ අර්ථයක් කියනවා. අතක් ක්වස්ස ඒක අපි කතා කරානේ. යාවත ක්වස්ස. යාවත කෝ අස්ස. කායෝ. ඔහුගේ ශරීරය යම් පමණ වේද. තාවත ක්වස්ස ව්‍යාමෝ. යාවත ක්වස්ස ව්‍යාමෝ තාවත ක්වස්ස කායෝ. එතකොට යාවත කෝ අස්ස කායෝ. උන්වහන්සේගේ ශරීරය යාවත කෝ යම් පමණද. තාවත ක්වස්ස ව්‍යාමෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ බඹයත් එපමණයි. ව්‍යාම කියන කියන්නේ බඹේට කියන නමයි. හරි අපි ඒවා විස්තර කරමු. යාවතක් වස්ස යාවතක් වස්ස හරි. ඒකේ හැදෙන විදිය විශේෂයක් නැහැ නේද? වෙනසක් නැහැ. මේ ක්‍රමයටම තමයි. ඒ ටික ඉතිරි ටික බලාගෙන යන්න. හරි. ඊළඟ යෙදීම ස්වරයක් පිටුපසින් තියෙද්දී ඇතැම් තැනක ය ව ම ද න ත ර ල කියන ව්‍යංජන ටික ඒ වගේ දැන් මේ සූත්‍රයේදී අකාරයක් එකතු කරලා තිබුණාට හල් ව්‍යංජනේම තමයි ඇත්තට මේ තැන්වල එකතු වෙන්නේ. පදයේ හැදෙද්දී එකතු කරන්න ඕන හල් ව්‍යංජනය. ඒ උච්චාරණයේ පහසුව සඳහා සූත්‍රයක් තියෙනවා. ජව මදන තරලා චාගමා කියලා. ඒ නැත්නම් හල්ලේ වටි ඔක්කොම කියවන්න බෑනේ එකතු කරලා නේද? ඒ නිසා තමයි අයන් එකතු කරලා සූත්‍රේ දීලා තියෙන්නේ. එතකොට මේ අකුරු යෙදෙන තැන් උදාහරණ ටිකක් පහලින් දීලා තියෙනවා. ඒකේ ඉතින් මුල් ස්වරය වෙන් කරන්න ඕන නැහැ. පදේ හදාගෙන යද්දී. න ඉදං කියන තැන හල් යකාරයක් ඔය වචන දෙක මැදට එනවා. ඒ යවිල්ල හැදෙන විදිය එහා පැත්තෙන් තියෙනවා. නයිදං පැහැදිලිද? ගැටලුවක් තියෙද ඒක? නෑ නෑ ලොප් වෙන්නේ නෑ. පරස්පරයට එකතු වෙනවා. ඒ තැනොත් ඇත්තරම දැන් රූප සිද්ධි වගේ පොත්වල කියලා තියෙනවා මේ මේ අවස්ථාවල තමයි මේ මේ විදිහ එකතු වීම වෙන්නේ කියලා. ඒවා දැනට අවශ්‍ය නැහැ එහෙම කියන්නේ. ඒ නිසා දැනට අපි සරලව ඒ ටික යමු. මොකද මෙහෙම නොත් දැන් මේක සංකීර්ණ වෙඩි වෙනවනේ. දැනට මතක තියාගන්න මෙන්න මෙහෙම මෙහෙම අකුරු ටිකක් මැදට එකතු වෙන්නත් පුළුවන් කියන එක. අපිට ඇත්තටම දැන් වමනා වෙන්නේ අපි අලුතෙන් එකතු කරලා පද හදන්න යනවා නෙවෙයිනේ. අපි බුද්ධ දේශනාවේ පදයක් දැක්කම මෙතන මේ කොහෙන්ද අමතර යයන්ක් ආවේ කියලා බලනවනේ නැත්තම්. අන්න ඒක වෙන් කරගන්න තමයි මේ කතාව කියන්නේ. එතකොට දැන් නයි දන් කිපම මේ නයි උනේ කොහොමද මේක කියලා බලනවනේ ඊට පස්සේ දැන්. එතකොට දැන් මෙහෙම සූත්‍රයක් තිබුණානේ කියලා මතක් වුණොත් අපිට මෙතන ඉදන් කියලා තියෙනවනේ. නයි දන් කියලා කියද්දී අපිට යන්නක් ඉදන් කියන කැලේ කියවෙනවනේ වචනය තුලින්. එතකොට තේරෙන්න ඕන එහෙමනම් මෙතන මේ යයන් එහෙනම් අර මේ සූත්‍රයෙන් ආපු එකක් කියලා එතකොට මතක් වෙනවා. එතකොට මේ සූත්‍රය දැනන් හිටපුවාම ආපස්සට අපි හිතන්න පුළුවන්. නේද? ඒක නිසා මේ සූත්‍ර ටික දැනගෙන ඉන්න ඕන. එතකොට ආපස්සට හිතන්න පුළුවන් වෙනවා.
හිතන්නද ආගම වෙනවා කියලා කියන්නේ ලකුණක් අයින් කරලා වෙන ලකුණක් කියන්නේ
නේ. නෑ. ආගම වෙනවා කියලා කියන්නේ අලුතෙන්ම දැන් මේක ආගමයක්. ච ආගමා කියලා කියන්නේ ඒ නිසා. යව මදන කරලා ච ආගමා කියන එකයි මෙතන සූත්‍රයේ තේරුම. එතකොට මේ අකුරු ටික ආගම වෙනවා. ආගම කියන්නේ අලුතෙන්ම අකුරක් එනවා කියන එක. තියෙන අකුරු වලට වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔන්න ආගම අකුරු ගත්තා අපි ඔහොම. දැන් තියෙන එකට මොකුත් උනේ නැහැ. තියෙන එකට වෙනසක් උනේ නැහැ යන්නට. නයන්නට වෙනසක් උනේත් නැහැ. ඊළඟ ඉවරෙන් මේ දෙක එකතු වෙනවා. ඊට පස්සේ පදේ හැදෙනවා. නයිදන් හරි නේද? එතකොට පියවර විදියට මුලින්ම මේ හැදුණු පදේ ලිව්වා නයිදන් කියලා ලිව්වා. ජින වචන යුත්තන්හි වෙන් කරලත් ලිව්වා න ඉදන් කියලා. ඊට පස්සේ ඊළඟ පියවර මෙන්න තුන්වෙනි පියවරට යව මදන තරලා සූත්‍රයෙන් හල්්‍යාකාරයක් ආගම කරනවා. මෙන්න මේ විදියට ඒක නියන්න ඕන. තුන්වෙනි පියවර. ඕන්නේ නැහැ. ඒකින් නැහැ. ඕන්නේ නැහැ. මේක තුන්වෙනි පියවර. ඊට පස්සේ හතරවෙනි පියවර. මේ දෙක එකතු කරලා පෙන්වන්න ඕන. ඒක හතරවෙනි පියවර. හදන්න ඕන දෙක.
ඒක උනත්. නෑ ඔකේ අර විශේෂයෙන් මොකද? පුබුමතෝට දෙමස්තරන් නේ.
ඒකට දැන් ජීන වචන සූත්‍රයේ අර්ථයෙන් මේක කමා දෙකක් දාගන්න තිබි. විශේෂයෙන් මේක තාම අපි පදේ හදන්න ගත්තේ නැහැ. මෙතන ඉඳන් මේකේ අර්ථය අපි මෙතන ඉඳන් මේ හදන්න යන පදය බුද්ධ දේශනාවට එකඟයි කියන එක තමයි මෙතන අර්ථය. මෙතන ඉඳන් මේ හදන්න යන පදේ බුද්ධ දේශනාවට එකඟ පදේකුයි හදන්නේ කියන එක.
යුත්තන් කියන්නේ යතු කියන යතු
යෙදේ කියන අර්ථය.
සූත්‍ර මතක නැත්නම් පස්සේ හිතන්න බැරි නිසා.
ඈ?
ඉතින් පස්සේ මතක් කරගන්න බැරි.
මේ නිසා ඉතින් මතක තියාගන්න එක හොඳයි. මොකද?
ෆලෙන්
පිළිගත් දෙකේ මාතෘකාව. ඔව් දෙකම තමයි. දෙක. දැන් මේ අරතෙන් කතා කරගෙන යන්නේ මොන සූත්‍රයේද කියලා නිකන් මතකද? කියවගන්නකො 17 වෙනි පිටුවේ 10 කියලා අර ඉලක්කම යටති තියෙන ටික. පැහැදිලිද කියන කතාව? සරය පිටුපස්සෙන් තියෙන අවස්ථාවක ඇතැම් විට හල් යයන්න අලුතින් ඉන්න පුළුවන් කියන එකයි අර්ථය. ඒ අලුතින් ආපු එක තමයි අර වරහන් ඇතුළෙම පෙන්ලා
තියෙන්නේ.
හල් යකාරය, හල් වකාරය, හල් මකාරය, හල් දකාරය, හල් නකාරය, හල් තකාරය, හල් රකාරය, මූර්ධජ හල් ලකාරය. ඊට අමතරව හල් ගකාරයකුත් එනවා කියලා ඔය ච අකුරෙන් කියවෙනවා. හල් ගකාරයකුත් එන්න පුළුවන්.
කොහොමද අපි ඒක හොයාගන්නේ?
මොකද්ද?
දැන්
අපි ඒකයි කියන්නේ. අපි දැන් මේක අලුතෙන් පදයක් හදන්න යනවා නෙවෙයිනේ. මොකක්ද අලුතෙන් ආවේ කියලා හොයාගන්නනේ අපි බලන්නේ. ඒ බලන්නේ ඉතින් බුද්ධ දේශනාව කියවන් යද්දි ඊළඟට අභ්‍යාස කරද්දි මම කියන්නම් මොකද්ද අපි කරන්න ඕන කියලා. නේ මේ අකුර නැත්තම් ඇහින්නේ වෙනේ වගේ නේද? මෙන්න මේකුත් ඉන්න පුළුවන්. ච ආගමා කියලා තියෙනවානේ. චාගමා කියන එකේ තේරුම ආගමද වෙත්, අලුතින් පැමිණීමද වෙත්. ය අකුරු ටිකක් තියෙන මේ එකතු වෙන්න පුළුවන් අකුරු ටිකේ එකතු වෙයි
තියෙන්නේ.
ගයන්නක් නැහැ. ඒක තමයි ඒ ච අකුරේ බලයෙන් ඒකත් ගත්තා කියනවා. ගයන්නක් නැහැ. ඔය ගයන්නත් එන්න පුළුවන්. ඒවා අපි පස්සේ කතා කරන් යම්. ඒ එන හරි. ඉතින් ටික උදාහරණ ටික අපි ඉක්මනට කතා කරන් යමු. න ඉදං කියන එකේ අපි දැන් කතා කළා. න ඉද කියන එකේ ඊළඟට එන විදිය ඊළඟට තියෙනවා. ඉතින් ඒ ක්‍රමයටමයි. ඉතින් වෙනසක් නැහැ. ඒක අලුතෙන් කියන්න ඕන නැහැ. තේරුම ඉද කියන්නේ මෙහි, න නොවේ. මෙහි නොවේ. ඊළඟ එක ති අඟුලං. එතන ඇවිල්ලා තියෙන්නේ අකුර මොකද්ද? අලුතෙන් ඇවිල්ලා තියෙන. ඔව්. අන්න ඒක බලලා කියන්න පුළුවන් වෙන්න ඕන. ති අඟුලං කියන එක ති වංගුලං වෙන්න නම් අලුතෙන් එන්න ඕන මොකද්ද? පබෝදානන්දායස්ම. වයන්න. ඔහල් වයන්න. ඊළඟ එකේ අලුතෙන් ඇවිල්ලා තියෙන අකුර කියමු බලන්න. කවුද අපි?
ති වංගුලං කියන එක ගන්න. ති අඟුලං කියන එක තියංගුලන් වගේ
එකක් යකාරයක්ද?
එහෙම
මට නම් මතකයක් නෑ. එහෙම ඊදෙනව වෙන්නත් පුළුවන්. මට මතක නම් තිවංගුලන් කියන එක තමයි. තියංගුලන් වෙන්නත් පුළුවන්. ඉතින් යකාරයක් කියලා හැදෙන්න පුළුවන්.
එහෙම වචන
තිබුණොත් ඉතින් ඒක ගන්න. එහෙම නැත්නම් ඉතින් යකාර දැන් මේක අනිවාර්යයෙන්ම තිවංගුලන් වෙන්න ඕන කියන කතාවක් නැහැ. ඒ යෙදෙන තැන් වල යයන්නකුත් ආගම වෙන්න පුළුවන්. ඇවිල්ලා හැම පදයකට හැදෙන්න පුළුවන්. සමහර දැනක දෙවිදියක පද හැදෙන අවස්ථා තියෙනවා. ඊළඟ එකේ එතකොට අත්ත දත්තු කියන තැන මොකක්ද ආගම වෙලා තියෙන අකුර කියන්න බලන්න. රතනානන්දයස්ම. හල්දායන්. ඉතෝ නායති කියන තැන ආගම වුණ අකුර මොකක්ද? ජිනසිරියායස්ම. හල් නයන්. හරි. තස්මා තිහ භික්කවේ ඒවං සික්ඛිතබ්බං. නේද? මොකද්ද? එතකොට ආගම වෙලා තියෙන්නේ කවුද? දීරානන්ද.
හල්
තයන්. ඉහ කියන්නේ මෙහි කියන එක. තස්මා කියන්නේ එබැවින් කියන එක. එබැවින් මෙහි කියන එකයි අර්ථය. තස්මා තිහ එබැවින් මෙහි. මෙහිලා ඉතින් මෙහෙම හික්මෙන්ද. තස්මාතිය භික්කවේ ඒවං සික්ඛිතබ්බං. තස්මා එබැවින් භික්කවේ මහණෙනි ඉද මෙහිලා, ඒ කියන්නේ මේ කාරණාවෙහි මෙහෙම හික්මෙන්. නිරන්තරං කියන එකේ තේරුම ගෞතම නන්දස්ම ඒකේ තේරුම නෙවෙයි එකතු වෙලා තියෙන අකුර හල් රයන් මේක අඳුර ගන්න පුළුවන් නේද නේද හරි නිරුත්තරෝ කියන තැන චන්දසුමනායස්ම නිරුත්තරෝ එකතු වෙලා තියෙන අකුර අකුර ව්‍යංජනයක් මේ එකතු වෙන්න ඕන අර කියපු අකුරු අතරින් එකක් හල්
තන්නේ
හල් හොඳට බලන්න උයන්නට කලින් එකතු වෙලා තියෙන්න ඕනේ අකුර මොකක් හරි එකතු වෙන එක දවිතාස්ම මොකක් හල් රයන් හා හල් රයන් එකතු වෙලා හැදිලා තියෙන්නේ අකුරු වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන දැන් නේද කොහොමද පදේ හැදිලා තියෙන්නේ නී උත්තරෝනි වචන දෙක නී උත්තරෝ මෙතන මැදට ආවා හල් රයන්න ඊට පස්සේ ඒකට එකතු වෙනවා අර උයන්න උත්තරෝ මේ දෙක එකතු වුණාම ර උ රුණ නිරුත්තර පැහැදිලි නේද උත්තර දෙන්න ඕන නේද ආත් හරියට හරි ඊළඟ එකේ චල භිඤ්ඤා අලුතෙන් එකතු වෙලා තියෙන අකුර කියමු බලන්න විමල ජීවයස්ම අල්ලයනු දෙකක් තියෙනවා නේද මේකට මොකද්ද කියන්නේ මූර්තිජ මූර්තිජ හල්ලා යන්න ඇවිල්ලා තියෙනවා එතකොට මේ මූර්තිජ හල්ලා යන්න නම් යෙදෙන්නේ ඒතෙන් කියාගෙන යනවා සයන්න සහ ච කියන අකුරු දෙක යෙදෙනවා හය කියන සංඛ්‍යාව නියෝජනය කරන්න සකාරය සහ චකාරය සලායතන කියන තැන්වල සයන්න යෙදිලා තියෙන ච ආයතන කියන එක තමයි සලායතන වෙලා තියෙන්නේ එතකොට එතනදී සලායතන කියද්දි ස ආයතන කියන එකේ ආයතන කියන ආයන්නට කලින් ලකාරය ඇවිල්ලා සලායතන උනේ. පැහැදිලිනේ. චල භිඤ්ඤා කියන මෙතනත් එහෙමයි. එතකොට එතන ඡයන්න, හය කියන අර්ථේ ඡයන්න ඇවිල්ලා තියෙන්නේ. මෙතන හය කියන අර්ථේ සයන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ තැන් දෙකේදී මේ ලයන්නක් අතරමැදට එනවා කියලා කියලා තියෙනවා.
එතන විතරද
නම? ඔව් කියලා තියෙන්නේ එතන විතරයි. මතක විදියට සමහර විට තියෙනවද කියන එක මට මතක නැහැ. මේ පොඩ්ඩක් බලන්න ඕනේ. පස්සේම ඒ තැන් දෙකේදී යදෙනවා කියලා නම් මතකයක් තිබුණා. හරි. එමනම් ඔන්න ওই ටික තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ මේ අලුත් සූත්‍රව. අපි එමනම් ඒ ටික යදෙන විදිය අභ්‍යාසය කතා කරගෙන යමු නේද? තව ගැටලු තියෙන ඉක්මනට ඒ අතරේ අහන්න බලන්න. පළවෙනි එක පටන් ගමුද කවුද මෙත්තානන්දයස්ම
තමයි ඉද කියන තේරුමමද ඉද කියන ඒ
අර්ථය සමාන එකම අර්ථ
මිහි
ස්වායං කුමාරෝ අගාරං අජ්ජා වසති රාජා භවිස්සති චක්කවත්ති ස්වායං තියෙනවා
යම් යම්
මේ ඊමේ කියන එකයි සෝ අයන් ඊමේ සෝ අයන් කුමාරෝ ඊමේ කුමාරති මේ ඔන්නය ඊමේ කියන එක බොහෝ තැනක බුද්ධ දේශනාවේ තියෙනවා තියෙනක දැන් අපිට මේ ඊමේ කියන්නේ අරමේ කියන අර්ථයම නෙවෙයි ඕ ඒ දෙකෙන්ම කියවෙන්නේ ඉතින් මේ කුමාරයා කියන අර්ථයම තමයි. සෝ අයන්.
මේ කුමාරයා මේ සෝ
ඕ එහෙම ගන්නත් පුළුවන්. සෝ රාජ චක්‍රවර්ති රාජා භවිස්සති කියලා. නමුත් ගොඩ තැනක අර දෙක එකට තමයි කියලා තියෙන්නේ. අපිට ඒ විදිහට අර්ථ ගන්නත් පුළුවන්. ඈ
මේ කුමාරයා මේ ඊදී වාසය මේ කියන්නේ
ඕ අයන් කුමාරෝ කියලා. අපි එහෙම ගමු. එහෙමත් හොඳයි. කියාගෙන යමු බලන්න. සෝ කැරලා අපි සෝ චක්කවත්ති රාජා භවිස්සති කියලා පස්සේ සෝ කැරලා පස්සේ කියමු. අයන් කියලා පටන් ගන්න. හරි ඇති. ඒ ටිකේ තේරුම කියලා ඉන්න.
මේ කුමාර දෙවි
අගාරං කියලා මොකද ද්විතියාවට ආවේ. හරි වැලි. ඒක අපි දැනට කතා නොකරපු ඔයා කරන ප්‍රයෝගයක්. හා මොකද කරන්නේ? මේ වායි කියන්නේ වෙයිද? අපි ඒක මතක තියාගන්න ඇතැම් උපසර්ග යෙදෙද්දී ඒ තැනකදී ද්විතියාව යෙදෙනවා. දැන් මේ අධි කියලා උපසර්ගයක් ඊළඟ පදේට අධි ආවසති කියලායි ඊළඟ පදේ හැදිලා තියෙන්නේ. අජ්ජාවසති කියන පදේ හැදෙන්නේ අධි ආවසති කියන පද දෙක එකතු වෙමින්. එතකොට අන්න අර අධි උපසර්ග ඊළඟට ආ උපසර්ග එක යෙදුණු වස ධාතුව මෙතන වසති කියන්නේ. ඒ යෙදීමේදී ද්විතියාව යෙදෙනවා කියලා ව්‍යාකරණ ප්‍රයෝගයක් කියනවා. ඊට කලින් එතකොට ඒවා අපි දැනට තාම කතා කරලේ නැහැ. තුන්වෙනි පොතේදී තමයි මේ ටික කතා වෙන්නේ. ඒ නිසා දැනට මතක තියාගන්න එහෙම රීතියක් නිසායි මෙතන ද්විතියාව ආවේ. තේරුණා නැත්නම් මෙතන අර්ථය සත්තමී අර්ථයක්. අගාරේ අජ්ජාවසති. ගිහි ගිහි වාසය කරන්නේ නම් කියන එකයි අර්ථය. එතකොට මේක සත්තමියෙන් එන්න ඕන පදේ ද්විතියාවට ආවේ වෙනම රීතියක් නිසා. අපි ඒවා ගැන කතා කරන්නේ පහු වෙලා කියලා මතක තියෙනවා. රීති අපි විස්තර පස්සේ කතා කරමු. නැත්නම් දැන් අපේ හැදිරි වෙනවා. එතන ගොඩක් රීති කීපයක් කියවෙනවා එකට. ඔව්. නමුත් අපි මේ දෙක වෙන් කරලා අර්ථ ගන්න එක හොඳයි අර විදියට. අයන් කුමාරෝ මේ කුමාර තෙමේ අගාරං අජ්ජාවසති. ගිහි ගිහි වසන්නේ නම් වාසය කරන්නේ නම්. ඇයි මේ නම් කියලා ගත්තේ? පිටිපස්සේ පදෙත් එක සම්බන්ධ නිසා. හරි
දැන්
ගන්න සෝ එකතු
කරන්න. දැන් ගන්න. හරි. සෝ රාජා බලසති
චක්‍රවර්ති. ඔව් ඒ ටිකේ අපි අර්ථ ගද්දිත් මෙහෙම ගන්න ඕන. සෝ හිතෙමේ චක්‍රවර්ති රාජා භවිස්සති. චක්‍රවර්ති පදේ අන්තිමට තිබුණාට භාග්‍යතුන් වහන්සේගේ දේශනා ස්වරූපය තමයි මේ සමහර පද ඒ තියෙන තැන් පොඩ්ඩක් වෙනස් කරලා තමයි දේශනාවේ තියෙන්නේ. ඒතෙන් අපි ගලපලා අර්ථ ගන්න ඕන සිංහලෙන් ගද්දි. සෝ හිතෙමේ චක්කවත්ති රාජා භවිස්සති සක්විති රජ කෙනෙකු වන්නේය. කොහෙද බහුවචනෙන් තියෙන්නේ?
චක්කවත්ති කෙනෙක් වගේන්නේ.
කොහෙද රාජා පදේද? ඒක ඒක වචනයි ඈ. බහුවචනේ නෙවෙයි. රාජා පදේ වෙනස් විදිහට වර්ණගෙන පදයක්. රාජා රාජානෝ හේ රාජ රාජා රාජානෝ ඒ විදිහටයි වර්ණගෙන. පුල්ලිංග තමයි. අකාරාන්තයි. බුද්ධ ශබ්දයට වෙනස්වට වර්ණගෙන පද කීපයක් තියෙනවා. අත්ව ශබ්දය, රාජ ශබ්දය, යුව ශබ්දය, ඊට පස්සේ බ්‍රහ්ම ශබ්දය එහෙම ටිකක්. අපි ඒවා රාජ ශබ්දේ නම් දීලා නැහැ නේද? පළවෙනි පොතේ දීලා නැහැ. දෙවෙනි එකෙත් නැහැ නේද? ඒක දැන් වර්ණගිලි පොත අරන් කියවලා බලලා නැහැ වගේ වර්ණගිලි පොත. නිකන් කියවලා බලන්න. රාජ ශබ්දේ වෙනම පෙන්නලා තියෙනවා නේ. වර්ණගිලි පොත තියෙද ළඟ?
මේ පොතේ එන්නේ
මේකේම තියෙනවා. ආ 34 පිටුව එහෙනම් පෙරලා ගන්න. 34 වෙනි පිටුව. වර්ණගිලි පොතේ නෙවෙයි දෙවෙනි පොතේ භාෂාවතරණයේ දෙවෙනි පොතේ. ඒකනේ. හරි නේද? ආ. හරි. කීපයයි තියෙන්නේ එහෙම ඒක. ඒ ටික වෙනම දීලා තියෙනවා. හරි වැඩි අර පොත හදන්නත් බෑ එහෙමනම් නේද? හරි. ඇයි tie මේ වයෙම පෙන්නන්නත් බෑ?
බාහුව සාහිත්‍ය සංගීත
ඒක බ්‍රහ්ම කියලා තමයි ඉන්න ඕනේ. එහෙම පදයක් බුද්ධ දේශනාවේ නෑ, යෙදිලා නෑ. බ්‍රහ්ම කියලා යෙදිලා නෑ. හරි. ඊළඟ එක දෙවෙනි එක කවුද කියන්නේ? පබෝදානන්ද ආස්ම. මහි නෙවේ. ආගතෝම් හි. හරි. ඊට කලින් පොඩ්ඩක් උඩින් තිබුණ එකේ සන්ධි පදය මොකක්ද? උඩින් වාක්‍යය. ඔව් කොහමද සන්ධි වුනේ? වෙන් වුනේ? සෝ අයන් කියන එක අපි අර කලින් හැදුවේ නේද? සෝ අයන් කියන එක ඕකාරයේ තියෙන ඕකා සෝකාරයේ තියෙන ඕකාරයට හල් වකාරය, අයන් කියන තැන තියෙන අකාරයට මුලින් තියෙන දීර්ඝය ආයන්නක්. එතකොට ස්වායන් කියලා පදේ හැදුනා. පැහැදිලිද?
ඒක නම් වාක්‍ය. නම් කියලා මොනවාරේ?
ඒක නම් අර පිටිපසින් වාක්‍යයට සම්බන්ධ නිසා. වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්න තමයි මේ යෙදුවේ. නම් කියලා. අදි ආවසති. අදි කියන කොටසට අජ්ජ කියලා ආදේශයක් වෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු. සන්ධි පාඩමේ ඔක්කොම ඒව කතා කරන්නේ නැහැ. ඒ වගේ ආදේශ ටිකක් ගැන කතා වෙනවා. නෑ නෑ. මේක වින ආදේශයක්. ඒක මහ ප්‍රාණ ජයන්නේ ඉන්නේ. ඔව් ඒව ගැන දැනට හිතන්න එපා. මෙතන මේ සප්තමී අරතේන් තමයි ဒုတိයාව ඇවිල්ලා තියෙන්නේ කියලා මතක තියාගන්නකෝ. මේ අගාරං කියන තැන ဒုတိයාවක් තිබුණාට ඒකේ අර්ථය සප්තමීෙන් එන්න ඕන කියලා මතක තියාගන්නකෝ. එතකොට හරි. එහෙම යෙදෙන්නේ එහෙම වෙන්නේ ඇයි ဒုတိයාවට ආවේ? අර වෙන රීතියක් නිසා. ඒව ගැන පස්සේ කාලේ කාරක කියලා පාඩමක් තියෙනවා. ඒ යටතේ කතා කරනවා. ඒ ඔක්කොම කතා කරලා මේ කතා කරන්න හිතුවොත් නැත්තම් කරන්න වෙන්නේ නෑනේ නේද? හරි. ඊළඟ එක දෙක මම එහෙම උනොත් බලන්නම්. එක දවසක් අපි පොඩ්ඩක් ඒ ටික කෙටියෙන් කතා කරගෙන යන්න. එතකොට ටිකක් ගැටලු විසඳෙයිනේ. මේ මෙහෙම මෙහෙම රීති ටිකක් තියෙනවා කියලා. වැඩි දින් ගොඩාක් දීර්ඝයි. ඒක විභක්තියක් යෙදෙන අර්ථ තියෙනවා. සමහර විට පංචමීහිම අර්ථ 20 ගානක් විතර යෙදෙනවා. පංචමී විභක්ති. අපි දැන්ට කතා කළේ කීපයයිනේ. ඉතින් ඒ ඔක්කොම කිව්වොත් ටිකක් බර වැඩි වෙනවා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේනත් මං හිතන්නේ තුන් ඉනිපතට ඒක දාන්නේ නැත්ති. නමුත් වැඩේ දැන් මේකේ තියෙන උදාහරණ වලට අර රීති සම්බන්ධයි. ඉතින් ඔය ඉතින් විස්තර කරන්න ගියපහම ටිකක් ඉතින් ගැටලු වෙනවා. කමන්නේ අපි පුළුවන් විදියට බලාගෙන යමු. හරි. ඊළඟ එක කාටද කියන්න කිව්වේ? පබෝදානන්ද ආස් මට නේද? හරි. කියාගෙන යමු.
මම දැන් ඉගාරයට ගොස් නිවසින් කරන්නට පන්සලින් වුණාම් පෙමුණාන්සේ දෙක පෙමුණේ
පෙමුණුනේ වෙමි. හරි. එතකොට ඕකේ තියෙන සන්ධි පද මොනවද? අරිය චිත්තායස්ම
ඉදානා
කොහමද වෙන් වෙන්නේ?
ඉදානි අහං.
හා තේරුම
මම දැන්.
මම දැන්. හරි. දැන් ඔය කියන්නේ අර කලින් ඇහුවේ මේ කොහොමද මේ වෙන් කරගන්නේ කියලා. දැන් ඔය කියන්නේ හොඳට. නෑ
නෑ සුමිත්
මොකද කියන්නේ? මොකද්ද? ඉදානි අහං කියන එකද? කොහොමද හැදිලා තියෙන්නේ?
ඉදානි මේ පොරසරි
දීර්ඝයි. දීගං සූත්‍රේනේ නේද? අපි කලින් කතා කළේ ඒකේ සූත්‍රය දීලා තිබුණ නැහැ. ඒක ලියා ගන්න මේ 16 වෙනි පිටුවේ 8 කියලා 8 කියන අංකය යටතේ තියෙන්නේ. නෑ ඒක නෙවෙයි 16 නෙවෙයි. ඔව් 15 වෙනි පිටුවේ අන්තිම 7 කියන එක යටතේ. ආදවෙන්ත
ආගතෝ
මිහි ආගතෝ අම්හි එතන සූත්‍රය සංදියක්. සම්ම කියන්නේ එතන සංදියක් නැහැ. මිතුර කියන එකයි ආලපන පදයක්.
ඒවා කඩන් ගුණනන් සමහර ඒවා තියෙනවා නේද? කොහොමද
කඩන්නේ කියලා හිතාගන්නේ. අර්ථය බලලයි අපි වාක්‍ය කඩන්නේ. අර්ථයට ගැලපෙන්න ඕන. වාක්‍යයේ අර්ථයට ගැලපෙන්න එපා. දැන් ඔක තනියෙන් ඒ වචනේ තිබුණොත් කඩා ගන්න බැහැ අපිට. වාක්‍යයක බලද්දී අපිට ඒක එලියක් එනවා යම් මේක මෙහෙමයි කැඩෙන්න ඕන කියලා. ඒ අර්ථයට ගැලපෙන්න ඕන. නෑ ඒ ඉදා නාහං කියන පදේ හැදෙන්නේ කොයි සූත්‍රයෙන්ද කියලා. 15 වෙනි පිටුවේ අන්තිමට තියෙන සූත්‍රය. හරි. එතකොට ආගතෝම්හි කියන පදේ කොහොමද හැදිලා තියෙන්නේ? ආගතෝම්හි තේජානන්දස්ම තියෙනවද එහෙම එකක්? ආගතෝ තේරුම මොකක්ද? ආගතෝ අම්හි පැමිණියේ වෙමි. පැමිණියේ වෙමි. එතකොට මේ වාක්‍යයේ කර්තෘ කවුද? අහං ඈ අම්හි කියලා තින්තියේදී එතකොට දැනගන්න ඕන. අම්හි කියන පදේ කොහොමද හැදුනේ? ඒක ඉක්මනට මතක් කරලා තියාගන්නකෝ. විනාඩියකින් විතර වගේ. නෑ
පොඩි විවේකයක්.
හැදුන හැටි කියවන්නේ මම. ඒක කලින් දවසකුත් කිව්වා ඒ වර්ණ ගැනීම ගැන. මොන ධාතුවද?
අසදහස.
එහෙනම් මතක් කරලා තියාගන්න. දෙවෙනි වාක්‍යෙද? හා කිව්වා නේද? ආයි කියන්න ඕන. සම්ම යහලුව අහං මම ඉදානි දැන් විහාරං ගන්ත්වා විහාරයට ගොස්. ඊට පස්සේ තේරං කියන පදේ තියෙනවානේ. ඒක අපි අර්ථ ගද්දි පස්සට ගන්න ඕන. ဒုတိය පදේ යන්නේ දැන් ඔය කියවද්දි සමාන විභක්ති පද එක ළඟ කියවන රටාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම තමයි අපි අර්ථ ගන්න ඕන. හැම එකම නෙවෙයි ගලපලා එක ගන්න ඕන. ඒතර මේ තේරං කියන පදය ට විශේෂණව තමයි ඊළඟට තියෙන නිසින්නම් කියන පදේ ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි තේරං කියන පදේ තෙන්න ගන්නවා. කොහමද? තයාකත පන්නසාලායන්. පන්නසාලායන් කියන පදේ මොන විභක්තිද චන්දසුමනායස්ම? පන්නසාලායන්. ဒုတိယත්. වර්ණගින්න කලින් තියෙන්නේ කොහොමද? බිඳුවක් දැක්ක ගමන්ම කියන්න එපා ဒုတိය කියලා. සත්තමිය. ශාලාපදී කඤ්ඤා ශබ්දේ වගේ වර්ණකින්. එතකොට ශාලායන් නුඹ විසින් කළ පන්සලෙහි පන්න ශාලායන් නිසින්නම් හුන්නා වූ
මේ නුඹ තයා කියන නුඹ කියලා කොහෙන් කියන්නේ?
තයා කියන පදේ නුඹ විසින් තුම්හ ශබ්දය කියාගෙන යමු බලන්න. වර්ණගීම තුම්හ ශබ්දය.
තුම්හ ශබ්දේ
තතියාවි තයා කියලා එකක් අහුන්නේ නැන්ද?
තවයා
තයා නේ. තවයා තයා. ඒ අකුරු දෙක එකට බැඳලා කියන්න ඕන.
හරි. මේ කත කියන එක සමාශය
දාලා තියෙනවා. මේ කත කියන එක සමාශය කරලා අර හයා කියන එකත් බලාගෙන ඉන්න කත. ඔව්. උඹ විසින් කරනා ලද කියන එකනේ. ආ. ඒතොර කියන පදේ දිහා බලාගෙන තමයි වර්ණකින්නේ කත શબ્දය. ඒතොර උඹ විසින් කරනා ලද පන්සලෙහි හුන්නා වූ තේරන් දිස්වා තෙරුන් වහන්සේව දැක ආගතු අම්හි පැමිණියේ වෙමි. එතකොට ඕකේ තේරං කියන පදේ ဒုတိයාවෙන් ආවේ ඇයි? තේරං පදේ ဒုတိයාවට ආවේ ඇයි? ආ කවුද? ගෞතම නන්දයස්ම කියමු බලන්න. තේරං පදේ ဒုတိයාවෙන් ආවේ විදින්නම් පදේ ඊට සම්බන්ධයක් තියෙද? ඒ නිසාද ဒုတိයාවට ආවේ? ආ ගෞතම වංශයස
දැකි
ඔව් තේරම් පදේ ဒုတိයාව උනේ ඇයි?
දැකි තේරුම්
ගන්නද? ඒ දිස්වා කියන පූර්ව ක්‍රියාවේ කර්මය. දිස්වා කියන පූර්ව ක්‍රියාවේ කර්මය. දැකි කාවද තෙරුන් වහන්සේවනි. හුන්නා වූ තෙරුන් වහන්සේව නිසින්නම් පදේ ဒုတိයාවට ආවේ තේරම් පදේට විශේෂණ නිසා. පැදිලි. හරි ඊළඟ එක. ඊළඟ වාක්‍යය. එතකොට ඕකේ අපි උක්තාක්‍යත් කතා කළානේ. හරි ඊළඟ එක.
නිසින්නම් තේරන් දිස්වාගේ පිළිහෙලෙන්නේ.
එහෙම තමයි ඉන්න ඕනේ.
දැන් මෙහෙම තිබ්බම නම් ඔක්කොම
ඕක. ඔව් ඒක ඉතින් භාග්‍යතුන් හන්සේ. දේශනා ස්වરૂපය. ඒ තැනක තමයි අපි මේක වෙන් කරගන්න මේ හැකියාව ඇති වෙන්න ඕන. අපි ඒ නිසා මේක මේ දුරු කර ගන්න ඕන. මේ තැනක දල අර්ථය අපි අල්ලා ගන්න ඕන. ඒත් එක්කම දැන් මේ විදිහට අපි වෙන් කරගත්තාම මේක ဒုတိයාවුනේ ඇයි කියලා අපි පොඩ්ඩක් හොයද්දී ඔන්න අහුවෙනවා. එහෙමනම් මෙතෙන්නයි මේක එන්න ඕන කියලා. අපි ඉස්සරහට කතා කරගෙන යද්දී තව ටිකක් ඒක රීති ටිකක් අපිට අහුවෙනවා පොඩ්ඩක්. මෙහෙම මෙහෙම තැන්වලයි මේ වගේ වෙන්නේ කියන එකයි. තේරං තයා කත පන්නසාලායන් නිසින්නම්. අපිට ඕක මෙහෙමත් කියන්න පුළුවන්. විහාරයට ගොස් තෙරුන් වහන්සේව. කොයි තෙරුන් වහන්සේද? නුඹ විසින් කළ පන්සලෙහි හුන්නා වූ තෙරුන් වහන්සේව දැක. අන්න එහෙම. තේරුණාද? ඒ දැන් තේරං කියන පදේ විස්තර කරන්න තමයි ඉතිරි කොටස තියෙන්නේ. තේරුණාද? තෙරුන් වහන්සේව. කොයි තෙරුන් වහන්සේද? ඔබ විසින් කළ පන්සලෙහි හුන්නා වූ තෙරුන් වහන්සේව දැක. තේදිරින්. ඉතින් ඒතෙන් අර මුළු කොටසම විශේෂණ පදයක්. ඒකට අර තේරං කියන පදේ විශේෂණ කරන්නයි ඉතිරි කොටසම ආවේ. ඒ නිසා ඒ ටිකම අර තේරං පදයට පස්සේ ආවා. ඒ වගේ රටා ටිකක් තියෙනවා. අපි ඒවා ටික දැන් කතා කරගෙන යද්දී අහුවෙයි. තේදිරි නේද? හා. ඊළඟ වාක්‍ය කියමු බලන්න කවුද? අරිය චිත්තයස්ම
ස්වාහං
අබ්බු අබ්බු ඉහස් අබ්බුල් සල්ලෝ
අබ්බුල් සල්ලෝ ඔ hina වෙන්න එපා අනිත් අය ඉතින් නේද
අබ්බු
අබ්බුල් සල්ලෝස්මි
අබ්බුල් සල්ලෝස්මි සිතු සිතු බුතෝස්මි මේ බුතෝ
හා
ස්වාහං ඒ මම
හා
අස ඒක
අබ්බුල් සල්ලෝ අස්මි
අබ්බුල් සල්ලෝස්මි
ස්මි කියන එක වෙන් කරලා කියන්න ඕන අස්මි අස්මි අම්හි කියන දෙකේම තේරුම වෙමි කියන එක අස ධාතුවේ වර්ණය කියලා හැදෙන පදයක්.
ඒ මම නිවීමෙන්
නිවීමෙන් නෙවෙයි.
විදුරු විදුරු දෙති.
අබ්බූල්හ සල්ලෝ කියලා කියන්නේ.
වාක්‍ය මගි.
හා හා.
නිබ්බුතු එක මුලතර.
හරි. නිබ්බුතු නිවුනේ.
ඒ මම නිවීමෙන් ඉඳුරු ලෝවේමි සිහිල් ලෝවේමි.
ඉදුරු උල් ඌවේමි නෙවෙයි.
ඒ මොකක්ද?
ඉදුරු උල් තෘෂ්ණා නැමැති උල ඇත්තේ වෙමි. උදුරා දමන ලද තෘෂ්ණා නැමැති උල ඇත්තේ වෙමි. ඒ කියන්නේ තෘෂ්ණාව නැත්තේ වෙමි කියන එකයි අර්ථය. අබ්බූල්හ කියන පදේ හැදෙන්නේ අබ්බූහති කියන ක්‍රියාපදෙන්. අබ්බූහති කියන්නේ උදුරා දමනවට. ඒකත් ඕන සටහනක් දා ගන්න උතනවා. අබ්බූහති දීලා තියෙනවද?
දීලා තියෙනවා. ඒක ඕනේ මුල්ලේ අබ්බුල්
සාමයේ තියෙන. ආ සම්පූර්ණ දීලා තියෙනවා නේද?
ඒ සම්පූර්ණ තේරුම ගන්න.
ඒ මම ඉදුරු තෘෂ්ණා නැමැති හුල කියන එක වරහන් ඇතුලේ දාගන්න. තෘෂ්ණා නැමැති කියන කොටස වරහන් කරලා උල් ඇත්තේ වෙමි. උල් ඇත්තේ කියන්නේ අර ඉදුරු හුල්. ඒ උල් උදුරලා දමලා දැන් කියන එකයි අර්ථය. සීති භූතෝ අස්මි සිහිල් ඌයේ වෙමි නිබ්බුතෝ අස්මි අස්මි පදේ තින්නත් ගන්න ඕනේ නිවුනේ වෙමි
ඉතින් ආර විදියටම කියන්න අස්මි එතනම තියලා
ඔව් එහෙම ගන්න
නිවීමෙන්
කියලා ගන්න බෑ
ඇයි අර පංචමියට දාලා
මේක ඒ මේක පංචමී පදයක් නෙවෙයි නිබ්බුතෝ කියන පදේ ආගතෝ කියන පදේ වගේ නිවීමෙන් නෙවෙයි.
ඒ මම ඉදුරු හුල් නැත්තේ වෙමි සිඳුනේ සිසිලුයේ වෙමි.
හරි. ඒක ඉතින් වචන පොඩ්ඩක් මාරු නැර කමන්නේ. හරි ඊළඟ එක. එතකොට ඔකේ පද හැදුණු විදිය. ස්වාහං කියන එක සෝ අහං කියන එකේ ඕකාරයට වකාරය ඇවිල්ලා වමෝදු දන්තානන් සූත්‍රයෙන් ඒ වගේම දීගං සූත්‍රයෙන් ඊට පස්සේ දීර්ඝ වෙලා හැදුණු පදයක් කලින් කතා කළා. සල්ලෝ අස්මි කියන තැන අයන්න ලොප් වෙලා. කොහොමද? වාපරෝ අසරූපා සූත්‍රයෙන්. සීති භූතෝස්මි කියන තැනත් වාපරෝ අසරූපා සූත්‍රයෙන් අයන්න ලොප් වෙලා. හරි. ඊළඟ එක කවුද කියන්නේ? කෙටි එකක්. චන්දසුමනායස්ම
බන්තේති තේරක්ද බාධිනෝසි
ඕක දැන් මේ දෙන්නෙක් අතර ඇති වෙන සංවාදයක් ඒකයි මතක තියාගන්න ඕනේ මුල් එක කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ඊට පස්සේ ඒකට දෙන උත්තරේ ඊළඟට තියෙන්නේ හරි හරි කියාගෙන යමු. අමාරුත් බන්තේ කියන්නේ ආලපන පදයක්. බන්තේ ස්වාමීනි. ඒ තියෙන පිළිවෙලටම අර්ථ ගන්න යන්න එපා. තේරුණාද? මුලින් බන්තේ බන්තේ පළවෙනි එක ස්වාමීනි. කෝපි ත්වං ඉති කෝපි ත්වං කෝ අපි ත්වං කවුරුන්ද නුඹ ඔබ කවුද කියන එකයි අනේ කෝපිත්වං ඉති යයි විමසූසේක ඔව් ඉති කියලා වෙරේ තියෙන ඉති කියන එක තමයි තියන්න විතරක් තියෙන යන්න ලොප් වෙලා. නුඹ කවරෙක්ද කියන එකයි අහන්නේ. ඊට පස්සේ උත්තරේ.
නුඹ කවරෙක්ද කියන
ඔය පොඩ්ඩක් මේක මම බලන්නම් ආපහු තියෙන තැන කොහොමද මොකද්ද කියලා. ඊළඟට ඔව් ඒ වගේ මටත් මතක. ඊළඟට තේරස්ස භාගිනෙයෝ අම්හි ඉති. තේරස්ස භාගිනෙයෝ අම්හි ඉති. තෙරුන් වහන්සේගේ භාගිනෙයෝ කියන්නේ අම්හි කියන්නේ වෙමි. ඉති කෑල්ල දාන්නේ අර තව කෙනෙක් කියපු දෙයක් පෙන්වන්න. දෙබසක් බව පෙන්වන්න, තව කෙනෙක්ගේ උපුටා ගැනීමක් බව පෙන්වන්න මේ ඉති කියන පදේ දානවා. වාක්‍ය අවසානයි. වාක්‍ය පරිසමාප්තයි. කෙලවරදී. එතකොට මෙතනත් එහෙමයි. වාක්‍ය කෙලවර දාපු ඉති ශබ්දයක් තමයි ওই තැන් දෙකේම තියෙන්නේ. පැහැදිලිනේ? ඒක මතක තියාගන්න මේ ඉති පදයේ ඒ වගේ තැනක යෙදෙනවා කියන එක. මතක තියාගන්න ඉති ශබ්දය ඉති නිපාතය වාක්‍ය කෙලවර යෙදෙනවා. ස්වාමීනි නුඹ කවරෙක්ද යනුවෙන් විමසුවේය. තෙරුන් වහන්සේගේ බෑනා වෙමි යැයි පිළිතුරු දුන්නේ. ඉතින් ඒ පිළිතුරු දුන්නේ ඒවා අපි අතින් දාලා අධ්‍යාහාර කියලා කියන්නේ නේද? එහෙම ගන්න ඕනේ යනුවෙනි කියලා අපි නවත්වනවා. කෝ අපි නෑ නෑ වාපරු අසරු කෝ අපි පිටපසින් තියෙන අයන්නනේ ලොප් වෙන්නේ. භාගිනෙයෝ අම්හි කියන තැනත් එහෙමයි වාපරු අසරුපා අම්හි කියන තැන අයන්න ලොප් වෙලා. එතනත් වාපරු අසරූපා. බන්තේ ඉති යනුවෙනි කියලා එකයි මං කිව්වේ. ඉති එකේ අර්ථය යනුවෙන් විමසූසේක. ඉතින් ඒ ඉති කියන එක වාක්‍ය අග යෙදෙනවා කියලා කිව්වේ එකයි. හරි ඊළඟ වාක්‍ය. ඉතිරි ටික ඉතිරි වාක්‍ය කවුද කියන්නේ? සුදම රකිතස්ම කියමු බලන්න.
යතාන් මූලේ අනුපද්දේ දෛහෙ
ඔක්කොම
ඔක්කොම කියලා
නෑ. ඔය විදිහට අර්ථ කියාගෙන යමු කමන්නේ. වෙලා යනවනේ නැත්තම්.
යතාහි යම්සේ වනාහි මූලේ මුල් අනුපද්දේ දෛහෙ උපද්‍රයක් නැතුව ස්ථිරව පවතින්නේද? ජින්නෝපි රුක්කෝ.
එතකොට මේකේ අර්ථ මූලේ අනුපද්දවේ දල්හි. කාලාර්ථ යෙන් ගන්න ඕන. කාලාර්ථ සත්තමි. මුල් උපද්‍රව රහිතව අනුපද්‍රිතව දැඩිකොට පිහිටි කල්හි. දැඩිකොට ඇති කල්හි.
ජින්නෝපි රුක්කෝ.
චින්නෝ. චින්දති කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ.
චින්නෝපි රුක්කෝ. චින්නෝ අපි රුක්කෝ. ගස කපන ලද
ගස දේන.
ඔව් කැපුවා ඌද ගස. කැපුවා ඌ ගස.
පුනරේව රූහති.
නැවත
හටගෙන.
රූහති කියන්නේ වැඩෙනවට. පුන ඒව නැවතම හටගනි. ඔව් වැඩෙයි කියන එකයි අර්ථය. නැවත වැඩෙයි. පුන ඒව කියන එකයි රකාර ආගමයයි. යවමදන තරලා සූත්‍රයෙන් රකාර ආගමයක්. පුන ඒව පුන රේව වෙනවා.
ඒවම්පි තණ්හානුසේ අනුහතේ. ඒවම්පි මෙසේද තණ්හානුසේ අනුහතේ. තණ්හාව
ඌහත කියන එකේ තේරුම 97 කියන්නේ මේ ඉලක්ක මෙහෙම නෙවෙයි. කොහොමද පදේ හැදෙන්නේ? ඒකත් මතක තියාගන්න. එතකොට ඔක පැටලෙන්න මේ මොකද්ද මේ 97ක් ගැන විතර කියද මේ මේ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් අවසානට හැදෙන පද ඉතින් 97 කියලා ඒක ඉතින් හොයාගත්ත හැකින් මේ අන් එකද ඒ නකාරයට අන් කියලා ආදේශයක් වෙනවා පාලියේදී. ඔව් ඒක මතක තියාගන්න. නකාරය වෙනුවට පිටුපසින් ස්වරයක් තියෙන තැනක නයන්නට අන් කියලා ආදේශයක් වෙනවා. අස්සෝ අනස්සෝ ඒ වගේ ඒව අපි පස්සේ ඉගෙන ගන්නවා. තව ටිකක් ඉස්සරහට ගියපුවාම
මේකේ සූත්‍රේ මොකක්ද
කියන්නේ? මොකේද? නස්ස අං ඒව අවශ්‍ය නැහැ. ඒ අලුත් පදයක් හැදීමක් නෙවෙයි, මේ නිකන් හැදෙන විදිය විතරයි කිව්වේ. ඒ හැදෙන විදිය අපි පස්සේ කතා කරනවා. මෙතෙන් අදාළ නැහැ ඒක. හරි.
මෙසේද තණ්හාව
මෙසේම
තණ්හාව
මේ ආකාරයෙන් ඒවන් කියලා කියන්නේ ආකාරාර්ථ නිපාතයක්. මේ ආකාරයෙන් කොයි ආකාරයෙන්ද? අර කලින් කියපු ආකාරයෙන්. කොහොමද අර ගහකට ගහක මුල් ඉතිරි වෙලා තියෙද්දී උඩ කොටස කපලා දැම්මම දැම්මත් ලියලනවා වගේ වැඩෙනවා වගේ ඒ ආකාරයටම ඒවම් වි මෙසේම තණ්හා අනුසයේ අනුහතේ තණ්හා අනුසය නොසින්දු කල්හි
දුක් නිබ්බත්ති දුක්ඛ නිදං පුනප්පුනං ඉදං දුක්ඛං මේ දුක පුනප්පුනං නිබ්බත්ති ති නැවත උපදී.
නිබ්බත්ති කියලා එතන දීර්ඝව තියෙන්නේ ඒක කෙටි වෙන්න ඕන. නිබ්බත්ති ඉදං දුක්ඛං මේ දුක පුනප්පුනං නැවත නැවත නිබ්බත්ති උපදී. ඒකේ ගැටලු තියෙනවද මොනවා හරි? මුලට කියන්නේ
මුලේ කියලා
කොහමද? නෑ ඒකනේ කිව්ව කාලාර්ථ සත් මේ භව සත්තමී කියලා මං කිව්වේ. මූලේ අනුපද්ද වේ දල්හි මුල් උපද්ද්‍රව රහිතව දැඩිව තියෙන කල්හි. ඈ මුල කියලා ගන්න ඒක වචනේ නේ. මුදුම් මුල කියලා මතක තියාගන්න. මුදුම් මුල උපද්ද්‍රව නැතුව දෙලිව තියෙන. හා ඒක වැරදීමක් එන්න. මුල ඒක
වචනේ. මුලෙහි කියන්නේ
භාව ඒ භාවසත්. කල්හි කියන අර්ථයක් එන්න ඕනේ.
මුල ඇති කල්හි.
ඔව්. මුල උපද්ද්‍රව නැතුව ඇති කල්හි. එතන එතකොට සන්ධිපද තියෙනවා. චින්නෝපි කියන තැන චින්නෝ අපි වාපරවස රූපා පුනරේව කියන තැන යවමදන තරලා ඒවම්පි කියන තැන ඒක නම් තාම අපිට කතා කරේ නැහැ. ඒවම් අපි කියන තැන ඉස්සරලා අයන්න ලොප් වෙනවා නිග්‍රහිත සන්ධි ඒවා අපි පස්සේ කතා කරමු. ඊට පස්සේ බිඳුවට හල් මයන්න කලින් කතා කරේ ඒ වම් කියන තැන බිඳුවට හල් මයන්නකුත් ඇවිල්ලා පිටිපස්සෙන් තියෙන අයන්න ලොප් වෙලා තමයි ඒ වම්පි කියලා පදේ හැදෙන්නේ. දුක්ඛ මිදං කියන එකත් එහෙමයි. ඒකත් අපිට තාම කතා කරන්න විදියක් නැහැ. දුක්ඛං ඉදං කියන එකයි එතනත් ඒ ක්‍රමෙමයි. දුක්ඛං ඉදං කියන තැන දුක්ඛං කියන තැන තියෙන නිග්‍රහිතේට බිඳුවට හල් මයන්න ඊට පස්සේ හල්ම යන යන්නට එකතු වෙනවා. දුක්ඛ මිදං දුක්ඛං ඉදං. අද
මොන හේතුවක් මත දන්නේ මේ සමිනර නැහැ. ඒ කියන්නේ එහෙම දැන් නැහැ. එහෙම නෙමෙයි. නැහැ මම තේරෙන්නේ.
එහෙම නැතුව අමාරුයි. සමහර බුද්ධ දේශනාවෙන් උදාහරණ ගද්දි තින් ලේසි නැහැ සමහර විට අර දැන් අපි කතා කරපු සංදිවලින් විතරක්ම අරගන්න ලේසි නැහැ. තණ්හා අනුසයේ ඔව් තණ්හා අනුසයේ එතනක් තියෙනවා අනුසයේ කියන එක එකේ අයන්න ලොක් වෙලා ඔව් තණ්හා අනුසය ඒ සමාස පදයක් ඒව අපි පස්සේ කතා කරමු ඒ සමාසයේ හැදිලා තියෙන ඊට පස්සේ එකතු වෙද්දි තණ්හා අනුසය කියලායි හැදෙන්නේ පදය තණ්හාමයි තණ්හා ශබ්දයේ මුල් පදය තණ්හා හරි එහෙමනම් ඊළඟ එක මේක අර්ථය අපි කොහොමද පද ගලපන්න ඕන ඉද කියන පදේ මුලින්ම ඉද මේ ලෝකයෙහි කියන අර්ථය මෙලොවේහි පුරිසස්ස පුරුෂේ කුට සෙට්ටං විත්තං කිංසු ශ්‍රේෂ්ඨ සම්පත කුමක්ද සුචින්නෝ කිංසු
කුමක් මනසේ පුරුද කළේ
සැපලබේ සැපගින ඒද එතකොට පුරුදු කළා වූ කුමක් එහෙම නැත්නම් කුමක් පුරුදු කිරීම සැපගෙන ඒද කිංසු සුචින්නෝ සුචින්න කියලා කියන්නේ මනාව පුරුදු කළ කිංසු කුමක් සුඛං ආවහා සැපගෙන ඒද ගෙන ඒ කියන එක
අනේ එතන දැන් ස්වාමීන් වහන්සේ
ඔව්
කැඩෙන විදිය තමයි දැන් ඒක දීලා නැති සුඛ මාවහති කියන එක තමයි
අපිට
හිතාගන්න බැහැ
ඒ තාම මේ සංදිය කරලා නැහැ ඉස්සරහනේ පදතියේ ඒ පදේ හැදෙන විදිය ඉස්සරහට කතා කරා මකා සුඛං කියන තැන තියෙන බිඳුවට හල් මයන්න ඊට පස්සේ ආවහාති
ආවහාති කියන එකක් තියෙනද විවාහති කියන
විවාහති කියලත් පදයක් තියෙනවා. ඔව්.
ආවහන්.
ඒ පද දෙක පාලියෙන් ආව පද දෙකක්. අනිතික.
එහෙනම්. සතියද විත්තං පුරුසද්ද දෙක්කං ධම්මෝ සුචින්නෝ සුකමාව ආති. සද්දාව සම්පත පුරුෂයෙකුගේ ගුණයයි.
ඔව් අපි අර්ථ ගද්දි අර මේ ඒ තියෙන ක්‍රමයටම කියන්නේ නැතුව අර පද ගැලපෙන විදිහට පොඩ්ඩක් අර්ථ ගන්න ටිකක් ඒක අංක දාගෙන වගේ හුරු කර ගන්න ඕන. ඉද කියන එකට මුලින්ම එක ඉද මේ ලෝකයෙහි පුරිසස්ස පුරුෂේකුට ඊළඟට දෙවෙනි එක
පුරුෂේකුට
සද්දා ශ්‍රද්ධාව සෙට්ටං විත්තං ශ්‍රේෂ්ඨ සම්පතයි
ධම්මෝ
ඔ ඒකත් අපි පද මාරු කරලා කියන එක හොඳයි සුචින්නෝ ධම්මෝ
මනාසේ පුරුදු කළ ධර්මයි
සුඛං ආවහාති
සැපලබේ
සැපගිනයි හරි නේද තව එකේ ගැටලු තියෙනවද පදයේ කිවෙන් වෙන විදිහත් තින් සද්ධා ඉද කියන එක තමයි සද්ධීද වෙන්නේ කොහමද උනේ ඇදුනේ කොහමද සද්ධීද පදේ තින් ඉද කියන තැන ඉකාරේ ලොප් වෙලා සද්ධා කියන තීගං නෙවෙයි ඔව් දීගං සූත්‍රය හරි පිටිපස්සේ කියන්න තමයි දීර්ඝ වෙලා තියෙන්නේ හරි දීගං සූත්‍රය මුල් සොරේ ලොප් වෙලා සද්ධා කියන තැන තියෙන ආයන්න ලොප් වෙලා ඉකාරය දීර්ඝ වෙලා සුකමාවහති අපි කියවනේ හරි ඊළඟ වාක්‍ය අපි ටිකක් ඉක්මනට ඉදිරි ටික යමු මේ ටික බලමු අද. මේ පැත්තවත් ඉවර කරන්න මේ සම්පූර්ණ අභ්‍යාස ඉවර කරන්න හිතාගෙන ආවේ නේද? හත් වෙනි එක. විනය විසුද්ධිය ඇසුමු.
තස්මාතිය වික්කවේ ඒවං සික්ඛිතත්වං පඤ්ඤා විච්ඡා යද්දිසමාති.
ආලපන පදේ මුලින් කියන්නේ ඒ වගේ දැන් ඒ රටාව හුරු නැත්තම් දැනට ඉලක්කම් දාගන්න. ඒ තමන්ගේ පෞද්ගලික පොතක් නම් තියෙන්නේ. එකට මේක කියවෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ආලපන පදේ අපි මුලින් කියන්නේ. වික්කවි මහණෙනි.
මහණෙනි
තස්මා ඉහ කියන එක නෙවෙන් වෙන්නේ. ඉහ කියන කෑල කිව්වේ නැහැ. ඉහ කියන එකේ අර්ථය තස්මා එබැවින් ඉහ මෙහිලා ඒවං සික්කිතබ්බං යුතුයි. කොහොමද හික්මියෙන්න ඕන කියන කාරණාව ඉතිරි කොටස. ප්‍රඥා වෘද්ධියෙන් වැඩෙන්නෙමු යಿತಿ යනුවෙන් ඒවං සික්කිතබ්බං මෙසේ හික්මිය යුතුයි. එතකොට ඒකේ ඔය ඒවං කියන පදේටත් කලින් පඤ්ඤා බුද්ධියා වඩ්ඩිස්සාම ඉති කියන කෑල්ලම අරගෙන තමයි අපි සාමාන්‍යයෙන් අර්ථ කියන්නේ. තේරුණාද? දැන් ඒ වගේ රටා ටිකක් තියෙනවා. අපිට ඕනනම් මේක දෙවිදියකට කියන්න පුළුවන්. දැන් මේ තියෙන පිළිවෙලටම කියන්න පුළුවන්. මහණෙනි එබැවින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. ප්‍රඥා වෘද්ධියෙන් වැඩෙන්නෙමු යනුවෙනි. ඒක ක්‍රමයක්. අපි මුල් කාලේ එහෙම හුරු වෙමු. ඊට පස්සේ අපි මේක අර්ථ කියන්නේ මෙහෙම. මහණෙනි එබැවින් මෙහිලා ප්‍රඥා වෘද්ධියෙන් වැඩෙන්නෙමු යයි මෙසේ හික්මිය යුතුයි. තේරුණාද? තොටේ පඤ්ඤා බුද්ධියා වඩ්ඩිස්සාම ඉති කියන කෑල්ලම ගන්නවා ඒවං කියන පදේට කලින්. දැනට ඒක එහෙම ඕන නැහැ. දැනට අපි තියෙන ක්‍රමයට කියමු නේද? නැත්තම් එහෙමත් අමාරු කොට නේද? එහෙම තියෙද්දිත් අමාරු නම් දැන් මේක තව අමාරු කරන්න ගත්තොත් එහෙම නේද? අමාරු වෙනවා. ඒ නිසා අපි දැනට තියෙන ක්‍රමයට කියවගෙන යන්න හුරු වෙමු. දැන් අමාරුයි වගේද? චන්ද කිත්ති ඇස මමකද තියෙන විදිහත් අමාරුයි මේ දෙවිදි නේද? හරි, කමන්නේ. අපි දැනට බලාගෙන යමු. මේ ගොඩාක් ඒවා ටික දවසක් යද්දි අහුවෙනවා. මෙතන මේ රටා ටික හුරු නැතිකම තියෙන්නේ. මොකද දැන් අපි මේ වෙනකම්ම කතා කළේ අර අපේ සිංහල ක්‍රමයේ තියෙන වාක්‍ය ටිකක්නේ භාෂාවතරණයේ පළවෙනි පොතේ. මං ඒ නිසා තමයි පටන් ගන්නත් කලින්ම භාෂාවතරණයේ පොතේ මුල්ම කාලෙදිමත් මං කිව්වා මේ දෙවෙනි පොත කියන්නේ එක වසර ඉඳන් එකවර පහ වසරට දැම්මා වගේ වෙනවා. ඒ නිසා ටිකක් ඒ කාලේ කැප වෙන්න ඕන කියන කතාව ඒ කාලේ නම් කිව්වා. මතක ඇති. කිව නේද? ඔව්. ඒ නිසා මේ කීප වතාවක්ම ඒ කතාව මං කිව්වා. ඒ නිසා ඉතින් ටිකක් අපි කියේ දෙන්න ඕන. අතනම් පළවෙනි පොතට වඩා මේ දෙකේ ලොකු පරතරයක් තියෙනවා දෙවෙනි පොත අතරේ. මොකද හේතුව අපිට මේ රටාවල් හුරු නැතිකම. අපි පාරේ කතා කරලා හුරුව තියෙනා. මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. අපිට කතා කරලා හුරුව නැතිකම නේද? ඒ වගේ හේතු කීපයක් නිසා ඔය හුරු නැත්තේ. මේක එච්චර බරට ගන්න යන්න එපා. මේක අමාරුයි කියලා ලොකට හිතන්න යන්න එපා. දැන් අපිටත් මුල් කාලේ මේ විදිහටම ওই ප්‍රශ්නේ තිබුණා. මේ කොහොමද මේක හදාගන්නේ? මේ ටික මේ කියයි යනවා කොහොම ගන්නවද? දැන් අපි මුලින්ම අපි විනය අටුවාව කියවන්න යන කාලෙදී අපිට භාෂාවතරණේ දෙවෙනි පොත තියා පළවෙනි පොතවත් ඉවර නැහැ. පාඨමංජරිය කරලා තිබුණා. ඒකත් ඉතින් ව්‍යාකරණ උගන්න පොත නෙවෙයිනේ, ඇත්තටම කතා කරන්න හුරු කරන පොත. ඒක ඉවර කරලා තියෙද්දි තමයි අපි විනය අටුවාව කියවන්න ගියේ. අපිට යද්දිම ස්වාමීන් වහන්සේලා කිව්වා මේක ආශ්මඳුල්ලා තේරෙන්නේ නැති වෙයි. කමන්න නැහැ, මේ කොහෙන්ද මේ පදේ ගන්න, වාක්‍ය කොහෙන්ද මේ පදේ මෙතෙන්ද ගන්න කියලා පොත දිහා පොඩ්ඩක් බලන් ඉන්න කියලා. අපි ඒ කාලේ කරන්නේ වචන ඇහිඳිනවා මේක මෙතනින් ගන්න, මෙතනින් මෙහෙම මෙහෙම. ඉතින් දැන් එහෙම බලන් හිටියේ මුල් කාලේ. ඉතින් එහෙම ඉඳලා ඊට පස්සේ අර වචන ඇහිලා ඒ රටාවල් ටික 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 හුරු වෙනවා. ඊට පස්සේ අපිට තේරෙනවා මේ පදේ මෙතෙන්ඩයි ගැලපෙන්නේ නැහැ. එන්න ඕන මෙතෙන්ඩයි අර්ථය ගද්දි. ඉතින් ඒ දේශනාවේ තියෙන විදිය වැරදි එහෙම නෙවෙයි. ඒ දේශනා ස්වරූපය අපි අර්ථ ගද්දි මේ ක්‍රමයට ගන්න ඕන කියන එකයි. පැහැදිලි නේද? ඔවුන් නැතත් පද හදලා දැම්ම නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ නේද? ඉතින් මේ දේශනා කරපු රටාවටම තියෙන නිසා තමයි මේ මේ ගැටලුව. ගැටලුවක් නෙවෙයි අතරම ඉතින් අපිට ඒක මේ හුරු නැතිකම. ඒ දේශනා කරපු ක්‍රමයම තමයි තියෙන්නේ. එහෙම නැතුව තිබ්බනම් ඉතින් අපි බලෙන් සම්දි කරන්න ඕනේ. ඈ ඔයක හදන්න වෙන්නේ නැහැ. එහෙම නහදන්න ඕනෙත් නැහැ. හරි ඊළඟ එකට යමු අපි. දමිතා යස්ම කියන්නේ 8 වෙනි එක.
තයෝමී
කියන තැන එකතු වෙන්න ඕන වචන දෙක. සන්ධියක් එතන.
තයෝමී පිටකේ විලාන සංවිජමානා ලෝකස්මි. තයෝමී විලානෝතුම පුග්ගලා. මහරි
මිහි වනාහි කියලා කොහොමද ගත්තේ?
ලෝකයෝ
ඉමේ කියන්නේ මිහි නෙවෙයි.
ලෝකස්මින්
ඉමේ ලෝකස්මින් කියලා නෝන්ද පදය?
නෑ.
ඉම ශබ්දයේ ඉමේ කියලා සත්තමේදී අයන් ඉමේ ප්‍රථම බහුවචනයි. මෙහිම ගන්නේ කී අර්ථය? භික්කවේ මහණෙනි ලෝකස්මින් ලෝකයෙහි ඉමේ තයෝ ගිලානා සංවිජ්ජමානා. මේ තිදෙනෙක් ගිලන්, එහෙම නැත්නම් මේ ගිලනුන් තිදෙනෙක් විද්දේමාන වෙති. සංවිජ්ජමානා විජ්ජමාන වෙති. ගිලනුන් තිදෙනෙක් ඊළඟට තයෝ ඉමේ ගිලානූපමා පුග්ගලා. ඉමේ තයෝ ගිලානූපමා පුග්ගලා. මේ තිදෙනෙ ගිලනෙකුට උපමා ඇති. එහෙම නැත්නම් ගිලානූපම පුද්ගලයෝ තිදෙනෙක් විද්දේමාන වෙති කියන එකයි අර්ථය. තයෝ ඉමේ ගිලානූපමා පුග්ගලා. එතකොට ඔතන සංදිපද තයෝ මේ කියන තැන තයෝ ඉමේ කියන එකයි. ඉමේ.
එතකොට ඉමේ කියන එක ගත්තේ අපි තයෝ
දෙන්නේ. ඔව්.
ලෝකේ කියන එක
නෑ නෑ. ඒකට එන්නේ නැහැ. සත්තමී එන්නේ නැහැ ඉමේ කියලා පදයන්. ඉමස්මි.
තයෝ මේ කියන හැදින්නවද?
තයෝ ඉමේ. ලියන්න ඕනේ නෑ නේද? ලියන්න ලොප් වෙනවා. වාපරෝ අසරූපා. තිදෙනේ තයෝ තිස්සෝ තීනි කියලා වර්ණගිනවනේ ලිංග තුනේ නේද? තී ශබ්දය. තී ශබ්දේ වර්ණගිනේ සංඛ්‍යා ශබ්ද. ඔව්. නෑ ඉමේ කියන්නේ මෝහු කියන එකයි අර්ථය. මෝහු මෙහෙම ගන්න ඉතින්. තිදෙනෙක් ඌ මේ ගිලන්නු.
ගිලන් කියන්නේ
රෝගී තමයි. රෝගීන් කියන එකයි. ලෝකයෙහි මේ ගිලනුන් තිදෙනෙක් විද්‍යමාන වෙති. ඉතින් මේ වචනෙන් කැමති විදියට මාරු කරලා ඉතින් අර්ථ ගන්න පුළුවන් ගැලපෙන විදියට. මේ තුන් ලෝකයෙහි එහෙම ගන්න එපා. එහෙම නෙවෙයි ඈ. මේ තුන් ලෝකයෙහි එහෙම නෙවෙයි මේක. මොකද ලෝකය ලෝකස්මින් කියන පදේ සත්වමියෙන් තියෙන්නේ. තයෝ ශබ්දේ ප්‍රථමාවෙන් තියෙන්නේ. ප්‍රථමානේ තයෝ. හරි ඊළඟට අණ්ඩං රක්ඛන්ති කියලා තියෙන එක. ඔව් රක්ඛන්ති කියලා තියෙන එක රක්ඛන්ති වෙන්න ඕන එක. දීර්ඝ වෙන්න ඕනේ. රක්ඛන්ති කියලා එහෙම නැත්නම් අර්ථය වරදිනවා එතන. ඒක කියමු බලන්න කවුද ගෞතම වංශායස්ම? ඊළඟ එකෙත් වාලදින් රක්කන්ති කියන එක දීර්ඝ වෙන්න ඕන. රක්කන්ති ප්‍රක්ඛන්ත කියන කිතකයේ ශ්‍රී ලිංග පදේ ඊ කාර්යයක් එකතු වෙලා කොහොමද ගච්ඡන්ත ශබ්දයක ඊ කාර්යයක් එකතු වෙලා ගච්ඡන්ති කියලා පදයක් හදෙනවනේ අන්න ඒ විදිහට තමයි රක්ඛන්ති කියලා දෙලති ඒ විදිහටම මෙතන කෙලවරට එන්න ඕන. දොට ඒකේ අර්ථය අපි කියනවා රකින්නා ඌ විශේෂණ පදයක් ඒක.
පිටුවට රකින්නා ඌ
කිකි කියන්නේ කිකිලි නෙවෙයි ඈ. හා කිරලි. කිරල දෙන.
කිරල දෙන මෙන්ද. එහෙමද?
ඔව් හරි.
මෙන්ද. අවාලදීන් රක්ඛන්ති සමදීයෝ.
චමරි ඉව කියන එකයි උතනේ අරකෙත් කිකි ඉව මෙන් කියන අර්ථයයි
මෙන් කන්ති කියන්නේ උතනේ බිජුවට රකින්නාව කිරලිය මෙන්
මෙන්ද
මෙන්ද
ද කියන්නේ කොහොමද
දකාරේ අපි ඔව් මෙන් කියලා ගත්තොත් කමන්නේ දයන්නක් නෑ ඇත්තටම
වල්ගේ වල්ගේ රකින්නාව සෙබරමුවාමින්
මෙන්ද
සෙබරමුවා මෙන්ද තුන් හේ තෙපිද සාදුකං මනාකොට අන්තෝ සීලං
නෑ නෑ අන්තෝ
අත්නෝ සීලං තමන්ගේ
සීලය
තමන්ගේ සීලේ රක්කත රකිව්
රකිව් එතකොට අණ්ඩං රක්ඛන්ති කිකි ඉව විජුවට එහෙම නැත්නම් බිත්තරය රකින්නා වූ කිරල දෙන මෙන් තවත් උපමාවක් පෙන්නනවා වාලදීන් රක්ඛන්ති චමරි ඉව වල්ගය රකින සෙමර මුවා මෙන් තුම් හේ අපි තෙපිද ඔබ වහන්සේලාද සාදුකං මනාව අත්තනෝ සීලං රක්කත තමන්ගේ සීලය රකිව් කොහොමද මේ සත්තු රකින්නවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට වඩා ගෞරවයෙන් රකින්නවා කියනවා. ඒ නිසා ඉතින් ඒ ජීවිතය වගේ අපි කියන්නේ කතාවට සාමාන්‍ය පණ වගේ රකින්නවා කියලා නේ. අන්න ඒ වගේ
මම
අහලා තියෙනවා. දැන්
ස්වාමීන් වහන්සේ අපි මේ දැන් අපි කියන ඔකම රකින්න කියලා ඊට පස්සේ මැරුණා ඔයා සීලේ රකින්න කියලා. එතකොට අපි පරිජීවි
මරණ අදහස තිබ්බොත් හොඳ නැහැ. අනික් කෙනාව මරණ අදහසින් එහෙම කියන්න හොඳ නැහැ.
සීලෙන් රකින්නේ
මරණ. ඉතින් මේකේ
දැන් කෙනෙක් බොරු කියන්නේ මරණවා කියලා. ඔයා මැරෙන්නේ එයාට බොරු කියන්නේ නම් එපා කිව්වේ.
ඒක ඉතින් තමන්ගේ හිත කියන කෙනාගේ හිත තමන්ගේ හිත සැකයි නම් කියන්න යන්න එපා කිව්වා. මේ තැනක සද්ද නැතුව මේ හොඳට සීලේ රැක ගන්න කියලා කියන්න. ඉතින් මේ මැරුණා කතා කියන්න යන්න එපා සැකයි නම්. හොඳට සීලේ රැක ගන්න කියලා කියන්න. ඒකේ මරණ වර්ණනාව කළාටම පරිජි වෙන්නේ නැහෙනේ. ඒ මරණ වර්ණනාව හේතු වෙන්නේ ඒ කෙනා මැරුණොත් නේ පරාජිකා වෙන්නේ. එතකොට ඒකෙදි බලන්න ඕන තමන්ගේ මරණ වර්ණනා හිතද තිබුණේ. කෙනෙක් මරණ හිත තිබුණාද? ඒක තිබුණා නම් ඉතින් කියන්න යන්න හොඳ නැහැ. හිත විශ්වාස නම් කියන්න යන්න එපා. ඉතින් තමන්ගේ හිත ඉතින් විශ්වාස නම් එහෙම පෙරලින් නැහැ කියලා හොඳට ශක්තිමත් නම් හිත. ඒ තැනක ඉතින් ඒ තැන ඇත්තරම නැත්නම් අර විසුද්ධි මාර්ගය එහෙම නේද? ගාථාවලින්ම කියලා තියෙන්නේ. ඒ ගැන විස්තර ඉතින් ඒ තැන්වල ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට කිසිම සැකයක් නැහැ. ওই පොත්වලත් තියෙන ලියලා තියෙන මේ තමන්ට දැන් මරණ හිතක් තිබුණොත් නේ. ඒ තැනක සීලය ආරක්ෂා කිරීමේ වටිනාකම කියන එකයි අදහස. ඒ තැනක ඉතින් ගැටලුවක් වෙන්නේ. ඉතින් ඒක නිසා තමන්ගේ හිත විශ්වාස නැත්නම් ඒක කියන්න යන්න එපා. හරි. ඊළඟ එක. මොකද්ද? නෑ. තුම් හේ පදේට මධ්‍යම පුරුෂ බහුවචනයි ඈ ඔව් පංචමී ආඛ්‍යාතයෙන් ගන්න ඕන විධානයක් වගේ හරි ඊළඟට 10 වෙනි එක කවුද කවුද ඥාන ධම්මායස්ම කියමුද
තතෝනං සුඛ සුඛ මන්නේති ඡායාව අනපායින ඡායා අනපායිනි ඡායා ඉව සරණ නොයන සෙවණැල්ල මෙන් තතෝ නම් එලෙසම
සතෝ කියන පදේ අර්ථය ඉක්බිති කියන අර්ථයක් තියෙනවා. මෙතන තව පොඩ්ඩක් බලන්න ඕන ඉක්බිති කියන අර්ථයත් ගලපලා ගන්න පුළුවන් අපිට. එබැවින් කියන අර්ථෙත්. ඔව් හේතුවින්. හේතු අර්ථයේ පංචමියක් තියෙනවා. එබැවින් කියන අර්ථයක් තියෙනවා.
සුඛං නං වේති.
ඔව්. සුඛං නං අනුවේති. සුඛං නං අන්වේති. එතකොට සැපය ඔහුව ලුහුබඳි. එතකොට මෙතන මේ අනු කියලා උපසර්ගයක් තියෙනවා. අනු ඒති කියලා. අනු ඒති. අනුව එයි කියන එකයි තේරුම. එතකොට කවුරු අනුවද එන්නේ? ඔහු අනුව. කවුද ඔහු කිව්වේ? ඒ නැහැ. ඒ කර්මය කරපු කෙනා. ඒ නිසා තමයි නං කියලා එක ဒုတိයාවෙන් ඒ නං කියලා එක ဒုတိයාවෙන් තිබ්බේ. ඒකත් ඒ විශේෂ ප්‍රයෝගයක් අනු කියන උපසර්ගයේ යෙදුණු නිසා. අනු උපසර්ගය අපි ඒවා පස්සේ කතා කරමු. කාරක පාඩමේ. ඒවට කියනවා වෙනම විශේෂ එහෙම නිපාත කීපය නිපාත උපසර්ග කීපයක් තියෙනවා. ඒ නිපාත උපසර්ගත් එක්ක ဒုတိය පදයක් කියදෙනවා.
මේක තේරුම්
ගන්න. තේරුම් කිව්වා නේද? අනපායිනී අනපායි කියන පදේ කොහොමද හැදෙන්නේ? අපායි කියලා පදයක් තියෙනවා. ඊට පස්සේ ඒකට ඉනි කියලා කොටසක් එකතු වෙනවා ශ්‍රී ලිංගයේ. එතකොට අපා ඉනි කියලා පදයක් හැදෙනවා. න අපා ඉනි අනපා ඉනි. අපා ඉ කියලා කියන්නේ හැර යන කෙනා. හැර යන කෙනා අපා ඉ. එතකොට ඒක ශ්‍රී ලිංගයට පෙරලන්න තමයි ඉනි කැලක් කියලා වට එකතු වෙන්නේ. එතකොට අපා ඉනි කියන්නේ හැර යන්නේ. හැර යන තැනැත්තිය. අනපායිනී කියන්නේ හැර නොයන්නේ කියන එකයි. ඇයි ඒ ඡායා කියන පදේ ශ්‍රීලිංග නිසායි මේක ශ්‍රීලිංගයට අරන් තියෙන්නේ. අනපායිනී කියන එකේ තේරුම එතකොට හැර නොයන්නා වූ කියන එකයි අර්ථය. හැර නොයන්නා වූ.
ඡායා.
අත්හැර නොයන්නා වූ. ඒක අපි ඉස්සෙල්ලාම කියන්න ඕන. තතෝ අපි මෙහෙම ගමු. තතෝ එබැවින් ඒක මුලින් ගන්න තතෝ එබැවින් ඊළඟට දෙවෙනියට අනපායිනී ඡායා ඉව අත්හැර නොයන්නා වූ සෙවනැල්ල මෙන් ඉව කියන එක තමයි එතන වයන්න විතරක් ඉතිරි වෙලා තියෙන්නේ ඡායා ඉව සෙවනැල්ල මෙන් සුඛං සැපය නං අන්වේති නං සුඛමන් වේති කියන එක අපි පද ලං කරලා පොඩ්ඩක් ගන්න ඕන සැපය ඔහුව ලුහුබඳි කියන එකයි අර්ථය සැපය ඔහුව ලුහුබඳි අන්වේති කියන්නේ අණුව එයි අණුව එයි
අණුව
එයි හරි නේද අපහැදිලිද එතකොට සුඛ මන් වේති කියන තැන සුඛ සුඛං අන් වේති කියන එකයි මේ අන් වේති කියන පදේ හැදෙන විදිය අපි බලන්න ඕන අනු ඒති මෙතන උකාරයට හල් වකාරයි වමෝදු දන්තාන එතකොට මේකත් එක්ක එකතු වුණාම අන් වේති කියලා පදේ අනුවේති අනුව ඒ කියන්නේ අනුව ඒ අනු කියන උපසර්ගය නිසා තමයි අත්‍යවම මෙතන මේ නං කියලා ဒုတိයවට ආවේ. ඔහුව ලුහුබඳී කියලා. ඒ කරපු පුද්ගලයාව. නං කියන පදයක් තියෙනවද? තියෙනවා. ත ශබ්දය. සෝති තං තේ කියලන් දීන්නේ. ඒ තං කියන පදයේ වෙනුවට තයන්න වෙනුවට නයන්නක් යදෙනවා කියලා කිව්වනේ බොහෝ සෙයින්ම. තයන්න වෙනුවට නයන්නේ දෙනවා. එතකොට නං තං කියන දෙකේම තේරුම එකයි. සර්වනාම. හරි. ඊළඟට 11 වෙනි එක. ඒක කවුද කියන්නේ? අරිය විලාස ආයස්ම යාවතක් කස්ස කස්ස
යාත
කස්ස කයෝ
තාත
කස්ස ව්‍යාම හෝති රෝගී ශරීරය යම් ව්‍යාම කියන්නේ බඹය මේ මට මතක භාග්‍යතුන් වහන්සේගෙන මේ කියන්නේ අස්ස කයෝ යාවතකෝ අස්ස ඒ භාග්‍යතුන් වහන්සේගේ කය යාවතකෝ මේ යාවතක කියන ಪದේ තේරුමත් මතක තියාගන්න මේක දීලා තියෙද දන්නේ නැහැ යම් පමණ කියන එකයි තේරුම යාවතක යම් පමණද අස්ස කායෝ නැ අස්ස ව්‍යාමෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ බඹය තාවතකෝ ඒ පමණය යාවතක කියන්නේ යම් පමණ තාවතක කියන්නේ එපමණ එතකොට කීවතක කියලත් පදයක් තියෙනවා. කොපමණ කීවතක. කීවතකෝ තස්ස ව්‍යාමෝ. කොපමණද භාග්‍යතුන් වහන්සේගේ බඹය. එතකොට ඒකට උත්තරේ අපිට දුන්නේ නැහැ. යාවතකෝ තස්ස කායෝ තාවතකස්ස ව්‍යාමෝ. හැමෝගේ මේ සමාන නැහැ කියනවනේ. හරි. ඊළඟ එක අපි කියලා නවත්තමු අදට නේද?
තාවතකෝ
නේද? තාවතකෝ.
උඩමක් කරනවා.
ඔව් එතකොට ඒකෙත් වමෝදු දන්තාන සූත්‍රයෙන් තාවතකෝ කියන තැන කෝකාරයේ තියෙන ඕකාරයට හල්වකාරයි. හරිනේද මෙතෙන්ද ඕකාරය වෙනුවට ක් ඕ කියන එක ඕ අල්කයන්න මේ ඕ යන්න වෙනුවට හල්ව යන්න කාව මේක පැටරුණාද උපද නේද හොයා ගන්නම අර මේක කැපිලා තියෙන්නේ තාවත ඕ කියලා තියෙන එක හල් වයන්නක් වෙනවා ඊට පස්සේ අස්සනේ ඊට පස්සේ මේ හල් වයන්න අයන්ට වෙනවා තාවතක් පස්ස ඊළඟ එක කවුද කියන්නේ අවසාන එක විමල ජීවයස්ම කියමුද ඒක අනිත් පැත්තේ ඉඳන් කියාගෙන ආව නම් ලේසි නේද? ඔව්. ඔව් ඔක්කොම එහෙම කියන්න එපා. සුසමාහිත පදේ ඉස්සලා කියලා ඊට පස්සේ නච්චං වා ගීතං වා තාලං වා ඉදන න ඒ ක්‍රමයට කියමු බලන්න. සුසමාහිතං නච්චංවා නච්ච කියන්නේ මොනවටද නච්ච ගීත වාදිත නැටුමක් හෝ
ගීතංවා
ඉදන
මෙහි නැත
නච්චංවා ගීතංවා තාලංවා නැසුසමා
එම කියන්නත් පුළුවන් සසමාහිත අනාව යොදන ලද්දේ නොවි කොහොම හෝ ඉතින් ඒකේ අර්ථය එක විදියට එන විදියට අර්ථ කියන්නේ ඒක වචන ඉදින් මාරු කරලා අර කියවපු විදියටම මේ පැත්තින් නම් අනිත් පැත්තට කිව්වත් කමක් නැහැ අර්ථ ටික එනවා ඒ වුණාට අපි අර ඔව් මෙතන ඉඳන් නච්චන්වා කියලා කියන එක හොඳයි. එතකොට මේකේ සන්ධිය මොකක්ද? සන්ධිපදේ නයිද න ඉද කියන එකයි. තේරුම මොකද්ද? නයිද කියන එකේ ඡන්ද සුමන අයත් න ඉද මෙහි නැත මෙහි නොවේ කියන අර්ථය.
සොයනද ඒ වගේ දැන් වල දැන් නයිද කියන දැනක
අර්ථයද? නෑ එහෙම නෑ. ඒ සංදි වුණ පදයක අර්ථයත් ඒ විදිහටම ගන්න ඕන කියලා ගන්න. ඒ දෙකේ අර්ථ වෙන් කරලා ගන්න පුළුවන්. පුළුවන් පුළුවන්. එහෙම කියන්න පුළුවන්. එහෙම යෙදෙන තැන තව ඉස්සරහට මම පෙන්වන්නම්.
අර්ථ වෙනස් වෙලා
නෑ. අර්ථ වෙනස් වෙන්නේ.
නෑ මුලට කාලා ඉදා
මිත්‍යද.
නෑ
එහෙම ඉතින් අර්ථ ගැලපෙනවා නම් දාගන්න පුළුවන්. අර්ථ ගැලපෙන විදිහට අර්ථ වෙනස් වෙන්නේ නෑ ඉතින්. සුසමාහිත නොවේ කියලානේ කියන්නේ ඒක. මේ ලෝකයෙහි නැටුමක් හෝ ගැවිමක් හෝ තාලයක් හෝ සුසමාහිත නොයි. ඔව් මෙහි
අර්ථ දෙකකට යනවා.
ඔව් ඒ තැනක කොහොම හෝ අර්ථයේ ගැළපෙන විදියට ගන්න. අර්ථ දෙකක්ම කියන්නේ සමහර තැනක අර්ථය කියන්න බෑ හරියට. හරියට අර්ථය කියන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියාගෙන ගියාට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. කොහොම හෝ අර්ථයේ ගැළපෙන විදියට මේ වාක්‍ය වෙන් කරලා අර්ථ ගන්න ඕන. ඔව් අර්ථයට හානි නොවන විදියට ගන්න ඕන. මොකද්ද? න ඉදං ඉදං ඉදන්ද සුතම සුතමයිතං කියලා නැතුවද?
නයිදං කරවත නන්දරම්මා හිඳුගන්නා තාලංවා
ඉදං කිව්වද? එතකොට මේය කියන එකයි. මේ නැටුම හෝ මේ ගැයුම හෝ සුසමාහිත වූ මේ නැටුම ගැයුම වාදනය නොකරව. ඉද ඉදං නිවේදෝට ඉද
නැයිද
ඉද ඉදං කිව්වොත් මෙයනි. ඉද කිව්වොත් මෙහි. නයිද නයිද
නයිද
මෙහි කියන අර්ථය හැබැයි එතන නෑ. එතකොට ඒ ඉදන් කියන එකෙන් කියවෙන්නේ මේ කියන අර්ථය මෙහි නෙවෙයි. එතකොට මේ නැටුම හරි නේද? එහෙමනම් අදට ඇති නේද? බලාපොරොත්තු වුණා ඉස්සරහ කොට සතුට කරන්න බැරි වුණා. කමන්නේ. හේතු වර සමහර විස්තර කිරීම කරද්දි ටිකක් ඉතින් වෙලා යන නිසා. බොහෝ විට ඉහ ඉද කියන දෙක මේ ස්ථානයේ කියන අර්ථයට යොදනවා වැඩි. ඉද ඉහ කියන දෙක. ඒක අපි වෙලාව මදි නිසා අපි ඒක මට ඉතින් පොත ඉවර වෙනකම් බැරි වෙයිද දන්නේ නැහැ. මොකilla නේද අන්තිමට කාරණේ අමතක වෙලා තියෙයිද දන්නේ නේද? කල්පය මොකද කියන්නේ? හරි. අපි එහෙමනම් අදට නවත්තුමු නේද? ඉතින් මේ අද දවසෙත් අපි මේ ප්‍රෙස් කරපු සෑම කුසලයක්ම ඒකාන්ත වශයෙන්ම අපු හැම දිනාටමත් ඒ වගේම පින් අනුමෝදන් වෙන යම්තාක් පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දිනාටමත් ඒකාන්ත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.